ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථා විධාන ප්‍රකාරව 20/22 නොවැම්බර් මාස 17 වන දින මා විසින් 5/50 කෙටුම් පත්‍ර සහතිකයේ සටහන් කරන ලද බව දැනුණු කැමැත්තෙමි. සුළු හිමිකම් අධිකරණ කාර්යපරිපාටිය, අධිකරණ සංවිධාන සංශෝධන, පළාත් බද මහාධිකරණ විශේෂ විධිවිධාන, සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධන, උඩරට විවාහ හා දික්කසාද සංශෝධන, අපරාධ නඩු හා විධාන සංග්‍රහයේ සංශෝධන, ළමයින් සහ තරුණ තැනැත්තන් සංශෝධන සහ අන්තරායකර සත්ත්ව සංශෝධන. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා.
අරු කතානායකතුමනි, 2005 අංක 6 දරන පනිතින් සංශෝධිත 2001 අංක 14 දරන එකතු කළ අගේ මත බඩු පනතේ 2 ආ වගන්ති යටතේ එකතු කළ අගේ මත බඩු සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2022 ඔක්තෝබර් 6 වැනි දිනැති අංක 2325 දරන අතිශේෂ ගසට් පත්‍රයේ පළ කරන ලද නියමය, 2011 අංක 18 දරන වරායේ ගුවන්තොටුපළ සංවර්ධන බඩු පනතේ 3/3 වගන්ති යටතේ වරායා ගුවන්තොටුපළ සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායිකරණය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2021 අගෝස්තු 22 දිනැති අංක 22/94 ඇදීර 26 දරන අතිශේෂ ගැසපත්‍රය පළ කරන ලද නියමය සහ 2011 අංක 18 දරන වරායේ ගුවන්තොටුපළ සංවර්ධන බදු පනතේ 3/3 වගන්ති යටතේ වරායේ ගුවන්තොටුපළ සංවර්ධන බදු සම්බන්ධයෙන් මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2021 ඔක්තෝබර් 5 වැනි දිනැති අංක 2300/13 දරන අතිශේෂ ගැසට් පත්‍රය පළ කරන ලද නියමය මම ඉදිරිපත් කරමි. මෙම නියමයන් රජයේ මුදල් පිළිබඳව කාර්ය සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යතුමා.
කරු කතානායකතුමනි, 2019 වර්ෂ සඳහා සමෘද්ධිය පරිසර ආරක්ෂණ අධිකාරී වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව නාගරික සංවර්ධන හා නිවාස කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාර්ක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
කරු බුද්ධ ශාසන හා ස්ථාව ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2021 වර්ෂයේ සඳහා මහා භාරකාර දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව ඉදිරිපත් කරමි.
කාර්ක සභා වාර්තා පිළිගැන්වීම පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පිළිබඳ කාර්ක සභාවේ වාර්තාව මම පිළිගන්නමි. සභානායකතුමා.
ගරු කතානායකතුමනි, මුද්‍රණය කර ඉදිරිපත් කළ යුතුයි යෝජනා කරමි.
මහජන පෙත්සම් පිළිගැන්වීම මනුෂ්‍ය නානායක්කාර මෙතුමා.
දැන් මාසෙකට
ඉස්සෙල්ලා මනුෂ්‍ය නානායක්කාර මෙතුමා.
ගරු කතානායකතුමනි, හෝමගම මහකටුවන පාර සමගි මාවත අංක 582 ඇලයිරක් 2 ඇලයිරක් 2 සී දරණ ස්ථානයේ පදිංචි HW රජිල් සම්දේරාජ් මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගායන්ත කරුණාතිලක මෙතුමා.
ගරු කතානායකතුමනි, හික්කඩුව නැගෙනහිර කහට ගහවත්ත ගුණසේවණ යන ලිපිනෙහි පදිංචි AMN ගුණසේකර මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු ජයන්ත කටගොඩ මෙතුමා.
ගරු කතානායකතුමනි, ඉඹුල්ගොඩ 15 යාගොඩ ගඹවත්ත අංක L දරණ ස්ථානයේ පදිංචි WJCPU ජීතුංග මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ක සභාවට යොමු කරනු ලැබේ. අමාත්‍යාංශ නිවේදන කාන්තා හා ළමා කටයුතු සමාජ සේවය බලගන්නේ අමාත්‍යවරයා වෙනුවෙන් සමාජ සේවය බලගන්නේ රාජ්‍ය අමාත්‍ය අනුප ප්‍රස්කෝල් මෙතුමා.
කරු කතානායකතුමනි, ස්ථාවර නියෝග 27/2 යටතේ අසන ලැබූ ප්‍රශ්නය විරුද්ධ පක්ෂ නායකතුමා විසින් ඒ සඳහා පළවෙනි ප්‍රශ්නය, 2014 වර්ෂයේ සකස් කරන ලද ආබාධිත බව පිළිබඳ ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රියාකාරී සැලැස්මේ අන්තර්ගත කාරණා මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතී. එම ක්‍රියාකාරී සැලැස්ම දැනට යවත්කාලීන කරමින් පවතින අතර එය සකස් කළ වහාම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරයි. ප්‍රශ්නාංක දෙකට පිළිතුර, ආබාධ සහිත තැනැත්තන් පිළිබඳව එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්ති 33 වැනි වගන්තිය සඳහා නිර්ණායකයන්ට අනුකූලව සකස් කරන ලද නව පනත් කෙටුම්පත් අමාත්‍යාංශ විසින් මෙම වසරේ සැප්තැම්බර් මාස 9 වෙනි දින නීති කෙටුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුව වෙත යොමු කොට ඇත. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී. එම කටයුතු අවසන් වූ වහාම පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරයි. ප්‍රශ්නාංක 3 පිළිතුර ආබාධිත ප්‍රජාව නියෝජනය කරන සංවිධාන විසින් ලබා දී ඇති යෝජනාද ඇතුළත් කොට අමාත්‍යාංශ විසින් සකස් කරන ලද කෙටුම්පත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් අවසන් කෙටුම්පත සකස් කිරීමේ කටයුතු අවසන් අදියරේ පවතී. එම කෙටුම්පත අමාත්‍යාංශය වෙත යොමු කළ පසු නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිෂ්කාශනය සඳහා නැවත යොමු කිරීමට බලාපොරොත්තු වේ. එම කටයුතු අවසන් වූවහම පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරයි. ප්‍රශ්නාංක 4 කාන්තා ළමා කටු පිළිතුර කාන්තා හා ළමා කටු සහ සමාජ සේවය බෙල්ල ගැනීම අමාත්‍යාංශය යටතේ සමාජ සේවා දෙපාර්තමේන්තුව තුළ සංඥා භාෂා පරිවර්තකයන් 6 දෙනෙක් ස්ථිර සේවයේ යෙදේ. එම පිරිස ප්‍රමාණවත් නැත. එමෙන්ම සමාජ සේවා දෙපාර්තමේන්තුව සඳහා තවත් සංඥා භාෂා පරිවර්තකයන් 26 දෙනෙක් බඳවා ගැනීම සඳහා අදාළ අනුමැතීන් රැගෙන සදා විභාග පවත්ව අවසන් කර පැවතුනත් රාජ්‍ය සේවයට සේවකයන් බඳවා ගැනීම තාවකාලිකව නතර කර ඇති බැවින් එම පරිවර්තකයන් 26 දෙනා බඳවා ගැනීමට නොහැකි විය. කෙසේ වෙතත් පවතින අවශ්‍යතාවය සලකා සංඥා භාෂා පරිවර්තකවරු 28 දෙනෙකුගෙන් සමන්විත සංඥා භාෂා පරිවර්තක සංචිතයක් පිටවීම සඳහා සමාජ සේවා දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත. දැනටමත් එය පිහිටවා ඇත. එම පරිවර්තකවරු ස්වේච්ඡාවෙන් දෙපාර්තමේන්තුව හා එක්ව කටයුතු කරනු ලබයි. පවතින අවශ්‍යතා සලකා බලා දිස්ත්‍රික්කයට නිලධාරීන් 2 දෙනෙකු බැගින් 50 දෙනෙකු බඳවා ගැනීම සඳහා අනුමැතිය සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇත. ප්‍රශ්නාංක 5 පිළිතුර පළමු ප්‍රශ්න 2 සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ලද පිළිතුර අමනොත් 2 මගින් ඉදිරිපත් කර ඇත. දැනටමත් අධ්‍යාපන අමාත්‍යාංශ විසින් ඒ සඳහා පිළිතුරු ලබා දී ඇත. ප්‍රශ්නාංක 6 එමෙන්ම විශේෂ අවශ්‍ය ප්‍රශ්නාංක 5 විශේෂ අවශ්‍යතා සහිත දරුවන් පාසල් අධ්‍යාපනයේ වෙත යොමු කිරීම අරමුණු කර ගනිමින් ළමා මාර්ගෝදේශක මධ්‍යස්ථාන 2ක වයස අවුරුදු 3 සිට 6 දක්වා වන දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරනු ලබයි. මෙහිදී අතන චිකිත්සක භෞතික චිකිත්සක ක්‍රම උපයෝගී කර ගනිමින් ඔවුන්ගේ ආබාධය අවම කර පාසල් වෙත යොමු කිරීමට කටයුතු කරනු ලබයි. එසේම වයස අවුරුදු 16 සිට 35 අතර දරුවන් සඳහා වෘත්තීය පුහුණුව සලසා දීම සඳහා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 9ක් සීදුව, අමුණුකුඹුර, කැටවල, වත්තේගම, තෙලඹුයාය, මඩකලපුව, කලවාන, රාගම සහ මාදම්පියාන ස්ථානවල පවත්වාගෙන යනු ලබන අතර ලබන වසරේදී කිලිනොච්චිය වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ කටයුතුද ආරම්භ වේ. ඒ යටතේ දරුවන් 700ක් සඳහා වෘත්තීය පුහුණුව ලබා දෙනු ලබයි. ප්‍රශ්නාංක 6 පිළිතුර ඔවු දැනට රාජ්‍ය අංශයේ ආබාධ සහිත තැනැත්තන් සඳහා ප්‍රවේශ පහසුකම් සහිතව ඉදුකොට ඇති ගොඩනැගිලි ප්‍රමාණය 140කි. එම සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බව පිළිගන්න අතර වාර්ෂිකව ප්‍රවේශ පහසුකම් සකස් කිරීම සඳහා වෙන් කරනු ලබන ප්‍රතිපාදන හිඟකම මෙයට බලපා තිබේ. ආබාධ සහිත තැනැත්තන්ගේ ප්‍රවේශ පහසුකම් පිළිබඳව නියෝග ඇතුළත් 2006 අංක 14/67 ඇලිරක් 15 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය ප්‍රකාශයට පත් කර ඇත. ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහලේකම් කාර්යාලය මගින් එම ගැසට් පත්‍රය සහ ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ලබා දී ඇති නඩු තීන්දුවල පිටපත් සෑම අමාත්‍යාංශයකට සහ රාජ්‍ය අමාත්‍යාංශවල යවා ඇති අතර එම අමාත්‍යාංශ විසින් එකී අමාත්‍යාංශ යටතේ පවතින ආයතනවල ප්‍රවේශ පහසුකම් සකස් කිරීමට පියවර ගන්නු ඇතැයි අපි බලාපොරොත්තු වන අතර බොහෝ ආයතනවල ඒ කටයුත්ත සිදුවේ. ගොඩනැගිලි ඉදිකිරීමේදී ප්‍රවේශ නියෝග අංක 14/67/15 හා 2006-2010 මාසේ 17 වෙනි දින ඇති ගැසට් පත්‍රයේ සඳහන් පිවිතුරයන්ට අනුව ඉදිකිරීම කටයුතු ඉදිකරතු බව නාගරික සංඝ අධිකාරිය මගින් නිකුත් කරන ලද ගැසට් පත්‍ර මගින්ද අනිවාර්ය කොට ඇත. ප්‍රශ්නාංක 4 පිළිතුර පවතින ආර්ථික අර්බුදයේ යටතේ අඩු ආදායම් ලැබී සඳහා මූල්‍යාධාර ලබා දීම වැඩසටහන යටතේ ආබාධ ඊයේ ප්‍රශ්න ගැන මතු වුණා. තැනැත්තන් සඳහා 2022 වර්ෂයේ සැප්තැම්බර්, ඔක්තෝබර්, නොවැම්බර් මාසයන්ට අදාළ මූල්‍යාධාර ලබා දෙනුවේ ආසියානු සංවර්ධන බැංකුව මගිනි සමෘද්ධි බැංකුව මගින් පමණක් දීමනා ලබා දිය යුතු බව ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන්ගේ ඉල්ලීම මත බැංකු පද්ධතියක් මගින් දෙන්න කියන ඉල්ලීම මත ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන්, ලෝක බැංකුවේ නියෝජිතයන්, ජාතික ක්‍රප සම්පාදන දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් සහ මෙම අමාත්‍යාංශ නිලධාරීන් විසින් ගත් සාමූහික තීරණයක් වේ. බැංකු පද්ධතිය මඟින් ලබා දෙන්න ගත තීන්දුව. ආබාධ සහිත තැනැත්තන් සඳහා සමෘද්ධි බැංකු මගින් මේ වන විටත් දීමනා ලබා දීම සිදු කරන අතර දැන්ටමත් එම දීමනා ලබාගෙන නොහැකි වූ ආධාරලාභීන්ට හිඟ මුදල් සමග දීමනා මුදල් ලබා දීමට කටයුතු කරේ. දැන් මේ වෙනකොට පටන් අරන් තියෙන අර ලැබිච්ච නැති අයට අකවුන්ට්ස් ඕපන් කර පස්සේ අකවුන්ට්ස් ඕපන් කරපුවාට දැන් මුදල් ගෙවීම කරනවා. තවද සමෘද්ධි බැංකු වෙතට යාමට නොහැකි ආධාරලාභීන් වේ නම් ඔවුන්ගේ මුදල් ආධාර සමෘද්ධි වසම් කාර්යාලය ප්‍රාදේශීය අපි ගත්තොත් ප්‍රාදේශීයකම් කාර්යාලයක ග්‍රාම සේවකසම් සෑම ග්‍රාම සේවකසම් කාර්යාලයක් තියෙන ඒකෙන් ලබා දීම සඳහා සමෘද්ධි නිලධාරීන් මගින් ආධාරලාභීන්ගේ බැරි අයට එතනට එන්නත් බැරි අයට ආධාරලාභීන්ගේ නිවසටම ලබා දීම වැඩපිළිවෙලක් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකගේ අංක DSD ඇලිරක් HO ඇලිරක් SS ඇලිරක් 14 ඇලිරක් 14 සමීක්ෂණ සහ 2022/9/20 දින ඇති ලිපිය මගින් සූදානම් කර දැනුම් දී ඇත. ඒ අනුව ඒ සියලු දෙනාටම එන්න බැරි නම් ගෙදරටම කියලා දෙන්න අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරලා තියෙන අනිත් අයට සමෘද්ධි බැංකුවෙන් කොටසක ලබා දෙන පැමිණ අයට බැරි අයට අරිදිර කටයුතු ක්‍රියාත්මක කරනවා. ස්තුතියි.
ඔව් ලක්ෂණ කියලා මැතුවා.
මානවර දිස්ත්‍රික්කයේ ගරු කතානායකතුමනි, මම හිතුවා අපි කාන්ත නැමැතුමත් ඇයි කියලා. භූමිදෙල කොහෙවත් නැහැ. ඒ කියන්නේ මේ සුළු අපට නැ භෝගවලට අර ඒ ද්‍රව්‍ය රත් කළා තියාගන්න ඕන අපට යන කරන්න කලින්. ඉතින් සුළු අපට නැ භෝග ගොයින් කීප දෙනෙක් මට කතා කරලා කිව්වා භූමිදෙල කොහෙවත් නැ බ්ලැක් මාකට් එකෙත් නැ. ඉතින් මම හිතුවා අපේ කාන්ත නැමැතුමයි කියලා මම අග්‍රාමාත්‍යතුමාට යොමු කරන්න කැමති මේක. ගරු අග්‍රාමාත්‍යතුමා සභානායකතුමා මේ මහනුවර දිස්ත්‍රික්කයේ කොහෙවත් භූමිදෙල නැහැ. සීරියස් ප්‍රොබ්ලම්. සුළු අපට ඇන භෝග වලට විශේෂයක අවශ්‍යයි. ඒකත් කළා අපට ඇන කරන්න ඕන. මේක මේ ගැන ඔබ තුමාගේ අවධානය යොමු කරන්න ඉතරයි.
ගරු කතානායකතුමනි, ඔබතුමාගේ අවසරය යටතේ ඊයේ දවසේදී පාර්ලිමේන්තුවේදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමාලා දෙන්නෙක් අවධානය යොමු කරලා තිබුණා මිනිස් ජාවාරම සම්බන්ධයෙන්. මට විනාඩියකින් පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි. මිනිස් ජාවාරම සහ විදේශ රැකියා කියන කාරණා දෙක පැහැදිලිව කාරණා දෙකක්. එතනදී ඒ ගරු මන්ත්‍රීතුමන්ලගේ නොදැනුවත්කම නිසා මම හිතන්නේ මතක් කරලා තිබුණා මේක අපේ අමාත්‍යංශයට අදාළ කාරණාවක් කියලා. නමුත් ඒ කාරණාව විශේෂයෙන්ම විසිට වීසා හරහා යන්නේ කියලා එතුමායේ ප්‍රශ්නේ හරහාම ඉදිරිපත් කරලා තිබුණා. විසිට වීසා හරහා, ඒ කියන්නේ සංචාරක වීසා මගින් ගුවන්තොටුපළෙන් හරි එහෙම නැත්නම් හොරාට නැව් වලින් හරි එහෙම නැත්නම් බෝට්ටු මගින් හරි යනවනම් ඒක විදේශ රැකියා ක්ෂේත්‍රයේ සම්බන්ධ කාරණාවක් නෙවෙයි. නමුත් මේ සම්බන්ධයෙන් රජයක් විදියට ගත යුතු සියලු ක්‍රියාමාර්ග අරගෙන මේ වෙනකොට ඔය ඩුබායි රාජ්‍ය හරහා ඒ වගේම ඕමාන් රාජ්‍යයට ගිහිල්ලා ඒ තැන්වලදී රැකියා සඳහා අලෙවි කිරීම නොයෙක් නොයෙක් කටයුතු වලට යෙදෙන තරවුකරුවන් මේ වෙනකොට කීප දෙනෙක් අත්අඩංගුවට අරගෙන තිනවා. වගේම මහජන ආරක්ෂක අමාත්‍යංශයත් සමග එකතු වෙලා විශේෂ කමිටුවක් පිහිටවලා මේ වෙනකොට දැනට ලංකාව ඇතුලේ ඒ වගේම ගුවන්තොටුපළේ ඒකට සම්බන්ධ සියලු පාර්ශව අත්අඩංගුවට ගැනීම සඳහා දීර්ඝ මෙහෙයුමක් මේ වෙලාවේ ආරම්භ කරලා තියෙනවා. මේ වෙලාවේ ඒ කාර්යය බඩාත්ම ප්‍රශ්න වෙලා තියෙන ජනතාවගේ නොදැනුවත්කම ඒ වගේම මේ කූට ව්‍යාපාරික ජාවාරම් කරුවන්ට අහුවීම අපි දැනුවත් කිරීම ඉතාමත්ම වැටිනා කාරණාවක් කියලා අපි හිතනවා. සියලු දෙනා දැනුවත් වෙන්න ඕනි. හැබැයි අපි කරන්න පුළුවන් හැම පැත්තෙම රජයක් විදියට මේ නීතිය ක්‍රියාත්මක කරන්න අපි කටයුතු කරනවා කියන එක මේ වෙලාවේ සඳහන් කරනවා. ඒ ගරු අමතුමා මන්ත්‍රීතුමාලා දෙන්නට ඒ කාරණාව මතු කිරීම සම්බන්ධයෙන් අපි අපේ ස්තුතිය පළ කරනවා.
ඇමතුමාගේ ගරු කතානායකතුමනි, ඉතාමත් වැදගත් ප්‍රශ්නයක් මේ කාලේ. මොකද දැන් වැඩියම තියෙන දිගම පොලිම තියෙන පාස්පෝර්ට් වලට ඒ නිසා විදේශ රැකියාවලට යන විශාල උනන්දුවක් තියෙනවා. ඒ නිසා මෙතුමා මේ කාරණය ඇමතුමා ඊයේ අපේ මන්ත්‍රීතුමාලා දෙන්නෙක් ඉදිරිපත් කරපු කාරණයට යම් පැහැදිලි කිරීමක් කරේ. දැන් මේකෙදි නියාමනය තියෙන ඔබතුමාලට විදේශ රැකියා මේ අංශයට. එතකොට මේකෙදි මේ වෙලාවේ වෙනතට වඩා විශේෂයක් මේක දක්වන්න එනවා. මොකද වැඩි දෙනෙක් විදේශ රැකියාවලට යන්න ලෑස්තිලා ඉන්නවා. එතකොට රැවටීම් වලට ලක් වෙන ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා. නීත්‍යානුකූලව ඒජන්තවරුන් හැටියට ලියාපදිංචිලා ඉන්න අයට ඒ ඔබතුමාලා ඒක නියාමනය කරන වගේම මේ හොර ඒජන්සි කරුවන් එහෙම නැත්නම් මේ වැරදි විදියට මේක ක්‍රියාත්මක කරන අයට දැඩි දඬුවම් නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ඒ වගේම ගුවන්තොටුපළෙන් දැන් ඔය කියන විදියට මේ විසිට් වීසා එහෙම නැත්නම් මේ ටුවරිස්ට් වීසා වලට ගිහිල්ලා ගොඩක් දෙනෙක් අපහසුතාවයට පත් වෙලා තියෙනවා. දැන් මේ වෙනකොට අපේ ප්‍රදේශයේ තරුණ පිරිස් විශාල ප්‍රමාණයක් රැවටීමෙන් ලක් වෙලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් වෙනදට වඩා වගකීමක් ඔබ අමාත්‍යාංශය යටතේ තියෙන විදේශ රැකියා අංශයට තියෙනවා. ඒ වගේම තමයි මේ වෙනකොට විදේශ රැකියාවට විශාල ප්‍රමාණයක් ගරු කතානායකතුමනි ගිහිල්ලා ඉන්නවා. එතකොට පසුගිය රජයේ විශේෂයෙන්ම හිටපු ඇමතිතුමා ඉන්න කාලේ මේක අපි පාර්ලිමේන්තුවේ දිගින් දිගටම කතා කරා. අර විදේශ තානාපතිකාරවරු කම්කරු අංශයේ හිටපු අය ලංකාවට කැඳවීමක් කරා 100 ගාණක්. දැන් ඒ අය නැවත පත්තින් අලුත් අය හැරි පත්තින් දීලා එහෙට යවන්න මොකද අඩු ගානේ දුරකථනයකටවත් උත්තර දෙන්න කෙනෙක් නැත් අත්තර පත් වෙලා තියෙනවා. මේක විශාල අසහනකාරී තත්ත්වයක්.
ගරු අමාත්‍යතුමනි, ඉතාමත්ම වැදගත් කාරණාවක්. දැනට අපේ තානාපති කාර්යාලවල කාර්ය මණ්ඩල ඉතාමත්ම අඩු තත්ත්වයකට පත් වෙලා දැන විශාල සංඛ්‍යාවක් විදේශ ගත වෙලා. නමුත් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් කලින් ගත්තු තීන්දුවක් නැවත වෙනස් කරන්න යම් කාලයක් ගත වුණා. නමුත් දැනට කැබිනට් අනුමැතිය ලැබිලා ලබන සුමාන වෙනකොට අපිට මේ මූලික කටයුතු ආරම්භ කරන්න පුළුවන්කම ලැබේ. කොහොම වුණත් ඒ සම්බන්ධයෙන් ඔබතුමාලා දක්වන උනන්දුවට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. දැනට නීතිය ක්‍රියාත්මක කිරීම දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරනවා ආගමන විගමන දෙපාර්තමේන්තුව, ඒ වගේම විදේශ සේවා නියුක්ති කාර්යාංශය, ඒ වගේම පොලිසිය, මේ සියලු අංශ එකතු වෙලා වැඩ කරනවා. ඒ හැමතැනම අතුරු හිල් වලින් රිංගල යන පිරිස අත්අඩංගුවට ගන්නත්, ඒවට සහයෝගය දෙන සියලු දෙනාමත් අත්අඩංගුවට ගැනීම මේ දවස්වල ක්‍රියාත්මක වෙනවා.
ඔව් චමින්ද සිරිමන්තුමා, එක්මන්ට අහන්න.
මේක ආයතන ඔබතුමා විශේෂ අවස්ථාවක් කරු කතානායකද කරු අගමැතිතුමා ඉන්න නිසා මේ 2022 10/26 මානව හිමිකම් කවුන්සලයේ යවනවා ලිපියක්. විශේෂයෙන්ම මේ ත්‍රස්තවාදී පනත ක්‍රියාත්මක වීම හරහා රඳවියන් රඳවා ගැනීම. ගරු කතානායකතුමනි, මේ බලපතලකම තමයි අපි දැන් ලෝකයේ හැමුවේ විශාල ආර්ථික අර්බුදයක ඉන්නේ. ඒක මේ මානව හිමිකම් දිගින් දිගටම කඩවීම හරහා අපිට ලැබෙන්න තියෙන අපේ රටේ දුක්පත් මිනිසුන්ට ලැබෙන්න තියෙන සහයෝගය නොලැබී යනවා ගරු අග්‍රාමාත්‍යතුමනි. ඉතින් මේකයි මේ ප්‍රවේශික කැරියට මේ ප්‍රශ්නේ යොමු කරන්නේ. දැන් පෞගේ කාලේ අපි දැක්කා විශේෂයෙන්ම යහපාල ආණ්ඩුව කාලේ තිබිච්ච පාස්කු පහරේ සම්බන්ධ ත්‍රස්තවාදී නිරකරන් තියාන් හිටියා. මේ ත්‍රස්තවාදී නුණු කට්ටියද නිදාස් වෙලා තිබෙනවා. ඒ නිසා ගරු අගමැතිතුමනි, මේ වෙලේ මේ මොහොතේ මේ මේ වෙනි දරුවන් රැකගන්න එපා. අපි දන්නා ගරු කතානායකතුමා, දැන් ඔබතුමාලා ස්ථාවර වෙලා ඉවරනේ ආණ්ඩුව. දැන් බයක් සැකක් තියාගන්න එපා. දැන් ආයු විප්ලව කරලා මේක එළවා ගැනීම සඳහා යම් යම් හේතු කාරණා තියෙනවා. නමුත් මේ තරුණ දරුවෝ ඇත්ත කතා කරේ. එතකොට මේ දරුවන් හිර කිරීම තුළ විශේෂයෙන් බලපෑම තියෙන්නේ ආණ්ඩුවට නෙමෙයි, සමස්ත රටේ ජනතාවට ගරු කතානායකට. මොකද අපේ GSP සාහනයම අහිමි වුණොත් මේ හරහා මේ මානවිකම් කඩවීම හරහා අපේ බරපතල දෙනක තව රට ඇදේවි. ඒ නිසා මම හිතා කඩිනම් තීන්දුවක් ගන්න. දැන් ඔබතුමාලාගේ ආණ්ඩු ස්ථාවරවල තව ඇමතිකම් වැඩි වෙනවා. ඉතින් තව බලපෑම් සිද්ධ කරගන්නේ තමුන්නාතර ක්‍රියාදාම හරහාමයි ගරු කතානායකට. මෙන්න මේ කාරණේ පිළිබඳව ඔබතුමාත් පොඩ්ඩක් ආණ්ඩුව දැනුවත්
කරන්න. අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 විසර්ජන පනක් ඇතිව දෙවැනි වර කීමේ විවාදය සිව්වැනි වෙන් කළ දිනේ ගරු වජිර අභිවදන මැතුම.
ගරු කතානායකතුමනි, මම හිතනවා ඓතිහාසික අයවැයක් 2000න් පස්සේ ඉදිරිපත් වෙලා තියෙන අවස්ථාවේ මේ ගැන අපි කවුරුත් සියලු දෙනාම එක වගේ කල්පනා නොකරොත් මම හිතන්නේ අපි ආයෙමත් බරපතල ඛේදවාචකයකට මුහුණ දෙනවයි කියන එකයි අපේ කල්පනාව. මොකද මේ වර්ෂය 2022 වර්ෂය පුදුම වර්ෂයක්. ඒ කියන්නේ එක පැත්තකින් අපි සියලුම මහජන නියෝජිතයන් පාර යන්න බැරුව පක්ෂ විපක්ෂ සියලුම දෙනා අපි පොඩි වාහන හොයාගෙන පොඩි වාහනවල යන තත්ත්වයට පත් වුණා. අපි සියලු දෙනාටම සමාජයට මූණ දෙන්න බැරි තත්ත්වයක් ඇති වුණා. දැන් මේ ඇතිවිච්ච බැරි තත්ත්වෙදී ලොකු වාහන ඔක්කොම අපි සංගවලා අපිට සිද්ධ වුණා කුඩා කුඩා වාහන හොයාගෙන පාරේ යන්න. එතකොට මහජනතාව නැගිට්ටා බරපතල ප්‍රශ්නයක් නිසා. මම බලාපොරොත්තු වෙනවා අද පැහැදිලි කරගන්න පුළුවන්ද කියලා බලන්න. එකක් මිනිසුන්ගේ සාක්කුවේ තියෙන රුපියල ශක්තිමත් කරනවට විරුද්ධ ව්‍යාපාරයක් තියෙනවා නම් අපි ඒක හෙළි කරගන්න තිබෙනවා. කවුද මේ රුපියල ශක්තිමත් කිරීමේ ව්‍යාපාරයට විරුද්ධ කණ්ඩායම? ඒ වගේම අපි බලන්න ඕන රජයේ සේවකයන්ගේ අතේ තියෙන රුපියල ගත්තාම ණය ගෙවා ගන්න බැරි තත්ත්වයකට පත් කරනවා නම් ඒ කවුද කියලා අපි රටට හෙලිකල යුතුව තිබෙනවා. ඒ වගේම පෞද්ගලික අංශයේ කඩාපිද දමනව නම් ඒ කවුද කියලත් අපි පාර්ලිමේන්තුවට හෙලි කරන්න ඕන, රටට කියන්න ඕන මහජන නියෝජිතයන්ද මේක කරන්නේ, එහෙම නැත්නම් වෙනත් කණ්ඩායමක්ද, එහෙම නැත්නම් වෙන විදේශ බලවේගද, මොනවද කියලා අපි පැහැදිලි කරගන්න ඕන. කරුකතානායකතුමනි, ඔබතුමාත් දීර්ඝ ඉතිහාසයක් තියෙන කතානායකවරයෙක්. අපි දැකලා තියෙනවා 1994 ඉඳලා ආයවැය විවිධ අවස්ථාවල විවිධ කතා. හැබැයි මේකට අපි දේශපාලන පැත්තෙන් බලන්න තියෙනවා, දේශපාලන වශයෙන් අපි යන ගමන කොහෙද යන්නේ කියලා. ඒ වගේම අපි බලන්න තියෙනවා ආර්ථික වශයෙන් අපි කොහෙද යන්නේ කියලා. දේශපාලන වශයෙන් යන ගමන හරි පැහැදිලි. නිදහස ලබා ගත්තා 46 අපි සියලු දෙනා එකතු වෙලා. ඒ නිදහස ලබා ගන්නකොට අපි ඔක්කොම එකට හිටියේ. ඒක කොමියුනිස්ට් පක්ෂ වෙන්න පුළුවන්, සම සමාජ පක්ෂ වෙන්න පුළුවන්, වාමාංශික වෙන්න පුළුවන්, බණ්ඩාරනායකමැතිතුමා වෙන්න පුළුවන්. අපි ඔක්කොම එකට ඉඳලා විදේශ බලවේග පරාජය කරලා නිදහස ලබා ගත්තා. ඒ ලබා ගත්ත නිදහසෙන් පස්සේ 52 දී බණ්ඩාරනායක මහත්තයා අපෙන් බෙන්ගුණා. දැන් දේශපාලන අර්බුදය එතුමා අවසානයේ ඝාතනය වුණා. එතුමාගෙන් පස්සේ හිටපු සෑම රාජ්‍ය නායකයෙකුටම මේ රට පාලනය කරන්න ප්‍රශ්න තිබුණා, පක්ෂ විපක්ෂ. එතනින් කෙටි කාලයක් යනකොට ඩඩි සේනානායක මැතිතුමාගෙන් පස්සේ බණ්ඩාරනායක මැතිනි මේක බාරගත්තා. මැතිනි බාරගත්තාම 71 මාස 6ක් යනකොට පොලිසිය වලට ගාන්න පටන් ගත්තා. කොල්ලුපිටියේ පොලිස් ස්ථානාධිපති මිය ගියා, ආපහු කැරලක් ආවා. පත්විච්ච ආණ්ඩුවේ අයිතිවාසිකම් ඉෂ්ට කරන්න අවස්ථාවක් තිබ්බේ නැහැ. ඉෂ්ට කරන්න කලින්ම ප්‍රශ්නයක් ඇති වුණා. ඒ ප්‍රශ්නේ දිගින් දිගට ගියා, රට විශාල අමාරු තැනකට පත් වුණා. එතනින් පස්සේ 1978 දී බලන්න ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා බාරගත්ත පළවෙනි අවුරුදු 5 යනකොට යාපනයේ කොළඹයි යුද්ධයක් නිර්මාණය වෙලා තිබුණා. ඒ නිර්මාණය වෙච්ච යුද්ධෙත් එක්කම ආපහු බොහොම අමාරුවෙන් අවුරුදු 12ක එක ප්‍රතිපත්තියක් අරගෙන ගියා. බොහොම අමාරුවෙන් ඒ පාලනයේ ගරු කතානායකතුමත් හිටියා. එතකොට බොහොම අමාරුවෙන් අවුරුදු 12ක් එක ප්‍රතිපත්තියක් අරගෙන ඉස්සරහට ගියා. ඒ ප්‍රතිපත්තියෙන් පස්සේ ආපහු 1994 චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ආවා. එතුමිය පළවෙනි පහ ගියා විතරයි එතුමිය මරා ගන්න බැරි වුණා. දැන් බණ්ඩාරනායක මහත්තයා මැරුණා, තුවක්කුකරුවෙක් අවුවෙන බව ඇත්ත. හැබැයි මූලාශ්‍ර හම් වෙන්නේ නැහැ. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිට මරා ගන්න බැලුවා, ඇහැක් ගිහිල්ලා බේරුණා. ඊළඟ අවුරුදු 5 යන්න බැරි වුණා. 2000 ආණ්ඩුව කඩාගෙන වැටුණා. 2001 අපි ආවා, ආපහු ඒ ආණ්ඩුව 2004 අප්‍රේල් 10 කඩාගෙන වැටුණා. දැන් එහෙමනම් දේශපාලන ශක්තිය නැත්තම් ආර්ථික ශක්තිය කොහොමද තින්නේ? දැන් බලන්න ඊට ප්‍රථම ගත්ත උතින් ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා මේ පාර්ලිමේන්තුවේ බෝම්බ ගහලා මරා ගන්න බැරුවා, බැරි වුණා. හැබැයි කොමාරියතුමා පාලනය කරා. ප්‍රේමදාස මහත්තයා මරලම දැම්මා, ගාමිණී දිසානායක මහත්තයා මරලම දැම්මා, ඇතුළත් බුදුලි මහත්තයා මරලම දැම්මා, රංජන් විජයරත්න මහත්තයා මරලම දැම්මා. වෙඩික්කාරයෙක් අහුවෙනවා, මූලාශ්‍රය හම්බ වෙන්නේ නැහැ. මේක තමයි යථාර්ථය. දැන් බලන්න එතනින් පස්සේ චන්ද්‍රගාම මැතිණියගෙන් පස්සේ මේක බාරගත්ත මහින්ද රාජපක්ෂ මහත්තයා පළවෙනි පහ ගියා, දෙවනි පහ යන දුන්නේ නැහැ. දෙවනි පහ යනකොට ආපහු මොනවා හරි බලවේග ක්‍රියාත්මකයි, එතුමාට ඊට පස්සේ අතාරින්න උනා. දැන් බලන්න එතුමාගෙන් පස්සේ ආපහු අපි ආවා 2001 අපි ආවිල 2004 අප්‍රේල් 10 ගියා. අපි කතා පැවැත්තුවා, අයවැය ඉදිරිපත් කරා. ආපහු 2015 අපි ආවා, ආයෙමත් 2019 ගියා. බෝම්බයක් ගැව්වා, හැබැයි බෝම්බේ තාම කවුද කියලා මූලාශ්‍ර හොයාගන්න බෑ. බණ්ඩාරනායක මහත්තයා මැරුණා, මූලාශ්‍රය හොයාගන්න බෑ. චන්ද්‍රිකා කුමාරතුංගේ ඇහැ ගියා, මරා ගන්න බැරි වුණා, හැබැයි මූලාශ්‍රය හොයාගන්න බෑ. දැන් බලන්න අවසානයේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආවා. දැන් එයාටත් ආපහු යන්න සිද්ධ වුණා. එහෙනම් මේ ආර්ථිකය හසුරුවන්නේ ශ්‍රී ලංකාවේද විදේශ බලවේගද? කල්පනා කළ යුතුව තියෙනවා, පරිස්සමෙන් බැලිය යුතුව තිබෙනවා. ඒ නිසා තමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා දිගින් දිගටම කියන්නේ අපි ඔක්කොම එකතු වෙමු, අපි ඔක්කොම එකතු වෙමු, දේශපාලන මත වෙනම තියාගනිමු, හැබැයි ආර්ථිකය දිනා ගන්න නම් අපි යටත් වෙනවද විදේශ බලවේගවලට? අපි දිනනවද? ඒ නිසා තමයි මේ 20-22 අවුරුද්ද අපිට සිද්ධ වුණේ. අපි මහජන නැගිටීමත් එක්ක සියලු දෙනාම හැංගෙන්න, සියලු දෙනාම පොඩි වාහනවල යන්න, සියලු දෙනාම මග අරින්න. දැන් එහෙම වෙලාවක රනිල් වික්‍රමසිංහ මැතිතුමා අප්‍රේල් 8 වෙනිදා මේ අවුරුද්දේ මෙතන පාර්ලිමේන්තුවේ කතා කරලා කිව්වා කොහොමද මෙහෙම මේ රට බංකොලොත් කියලා කියන්නේ? කවුද ඒ කියන්නේ? කොහොමද එහෙම කියන්න බලයක් තියෙන්නේ? එහෙම බලයක් මුදල් අමාත්‍යාංශයට නැහැ. එහෙම බලයක් මහ බැංකුවට නැහැ. මම ඒක වරක් කිව්වා. දැන් මට පේනවා මම දැක්කා ජනතා විමුක්ති පෙරමුණ ඒ ගැන ඉතා හොඳින් පැහැදිලි කරනවා. එහෙම බලයක් තිබ්බේ නැහැ. හැබැයි අප්‍රේල් 8 වෙනිදා වෙනකොට ඒ ආණ්ඩුව හරි වැරදි හරි මේ අවුරුද්දට ගෙවන්න තියෙන ඩොලර් බිලියන 6.1යි. ඩොලර් බිලියන 3ක් ගෙවලා තිබ්බේ. ගෙවපු විදිය වැඩක් නැහැ නේ ගෙව්වනේ. තව ගෙවන්න තියෙන ඩොලර් මිලියන 70යි නේ චීන ණයක්නේ. දැන් චීන ණය ඩොලර් මිලියන 70ට ගැව්වහම වැදුනේ කාටද? ලංකාවේ මිනිස්සුන්ට. දවස් 180 LC එක නැති වුණා. මිනිස්සුන්ට ක්‍රෙඩිට් එකට බිස්නස් කරන්න බැරි වුණා. ඒක නිසා තමයි මම දිගින් දිගටම කිව්වේ කවුද මේක කරේ කියලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු අය ගැන හොයන්න ඕන කියලා. අයවැය ගෙනවට වැඩක් නැහැ. මේ අයවැය කොච්චර ගෙනවත් අවසාන ප්‍රතිඵලය නරකයි. ඒ නිසා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන තරම් කොහෙද එහෙම බලයක් තියෙන්නේ? ඇමරිකාවේ කරා නම් ජේල් කරනවා. ප්‍රංශේ කරා නම් ජේල් කරනවා. ලංකාවේ මොකුත් නැහැ. ඉතින් ඒ නිසා අපි අද බලන්න තියෙනවා අද තියෙන කුමන්ත්‍රණය ගැන. මට නම් පේන්නේ ජනාධිපතිතුමා බලනවා රට නැගිටවන්න. මට නම් පේන්නේ වෙනත් අංශ බලනවා තව පාර කියන්න. පාර්ලිමේන්තුවට මුදල් බලය තියෙන්නේ. දැන් බලන්න මම අද ලංකාවේ වෙළඳ සංගම් එක කතා කරා. වෙළඳ සංගම් කියනවා හිතනින්ද අපි පාරට බහින්න ඕන. වෙන විකල්පයක් නැහැ. මම ඔයගොල්ලෝ පාරට බහිනව නම් හරියට එක අයවැය කියවන්න. දෙක හරියට අනිත් තීරණ අරන් තියෙන කවුද කියලා බලන්න. ඒ තීරණ ගත්ත තැන් පොලට විරුද්ධව ක්‍රියා කරන්න. පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ට පක්ෂ විපක්ෂ කාටවත් විරුද්ධව ක්‍රියා කරන්න එපා. නිසියාකාරව බලන්න තියෙනවා. දැන් මේ රටේ සමහර ආයතන තියෙනවා 145 පඩි ගන්න අය ඉන්නවා. සමහර අය ඉන්නවා 125 30 පඩි ගන්න අය. සමහර අය ඉන්නවා 135 40 පඩි ගන්න අය. මේගොල්ලන්ට මේක අදාළ නැහැ. මේගොල්ලන්ගේ EPF ETF ගෙවන්නේ මේගොල්ලන්ට නෙමෙයි. අදාළ මහජන බදු වලින් ගෙවන්නේ. හැබැයි මේක අපිට අදාළයි. අපිට අදාළයි. මොකෝ ගෙවල් ගිනි තියන්නේ ඒගොල්ලන්ගේ නෙමෙයි. ගෙවල් ගිනි තියන්නේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න මහජන නියෝජිතයන්ගේ. මිනිසුන්ගේ ඉතින් මහජන නියෝජිතයෝ තමයි මේ වැරද්ද කරන්නේ කියලා. ඒක වැරදි. ඒක සම්පූර්ණ අසත්‍යයක්. ඒ නිසා ගරු කතානායකතුමනි මම හිතනවා අපි හරි පාරේ ගියේ නැත්තම් ලොකු ප්‍රශ්නයක් ආපහු ඇති කරනවා වම මට නම් පේනවා. දැන් බලන්න 30ක 32ක පොලියක් දාලා මේ මන්ත්‍රීතුමිය මේ මන්ත්‍රීතුමා ගත්තා කියන අය 107-8ද. දැන් කොහොමද ගෙවන්නේ? එයා කියන ඩෙමක් විකුණනවා කියලා. පොඩි මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ? පොඩි මිනිහට එදා උදේ පොඩි ණයක් ආගෙන හරි ටව් බීල්ලගෙන හවසට පොලියත් එක දෙන්නේ. දැන් 140යි ඒ පොලිය. එහෙම දාන්න බෑ. මම කියවපු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ අයවැය කතාවයි පොලි කතාවයි වෙනස්. පොලි දාන්න කාටවත් බලය නැහැ. මුදල් බලය තියෙන පාර්ලිමේන්තුවට. එහෙනම් අපි එකතු වෙලා ඒකට විරුද්ධව ක්‍රියා කරන්න ඕන. ඒකට පක්ෂයක් ඕන නැහැ. ඒක විරුද්ධ පක්ෂයක් කියන වැඩේ කියලා අපි කියන වැඩේ කියලා. එහෙනම් අපි ඒකට පියවරක් ගන්න තියෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි මම පොඩ්ඩක් කියවන්න කැමතියි සුළුවා මධ්‍ය පරිපාලන ව්‍යාපාරිකයන් ලංකාවේ සමස්ත ව්‍යාපාරිකයන්ගේ යෝජනාව. ආදායනේ වැළැක්වීම හේතුවෙන් ඇතැම් ව්‍යාපාර කරගෙන යාමට නොහැකි වූ අතර ඒ කාර්යයන්වල නියුතු වූ ව්‍යාපාර කිහිපයක් පහතින් දක්වා ඇති අතර එම ව්‍යාපාරවල ව්‍යාපාරික තත්ත්වය හා ව්‍යාපාර කිරීමට අපහසු බව එමගින් හඳුනාගෙන ඇත. ආදායනේ මත යැපුණු ව්‍යාපාර, සංචාරක ව්‍යාපාරය, ආනයන අමුද්‍රව්‍ය ගෙන්වා නිමි භාණ්ඩ ලෙස කරන ව්‍යාපාර, මෙම හේතුව මත ඍජු හා වක්‍රාකාරව මෙරට තිබෙන සෑම ව්‍යාපාරයකම ආදායම් තත්ත්වය පහළට යෑම සිදුවේ. එබැවින් බහුතර ව්‍යාපාර මොනිටෝරියම් ලබාගෙන ණය සහනපත දැනට ව්‍යාපාර කරගෙන යනු ඇත. මෙහිදී රජයේ විශේෂ සැලකිල්ලක් ගත යුතුයි. මොනිටෝරියම් ලබා නොගන්නා ආයතන එම ව්‍යාපාර කරගෙන යෑමේ හැකියාව ඇති ව්‍යාපාර ලෙස සැලකීම වරදක් නොමැත. එමෙන්ම 20-23 ජනවාරියේ ණය සහන ඉවත් කරන අතර එසේ රජයේ විසින් නැවත ණය සහන ලබා නොදුනොත් සිදුවන ගැටලුව. ඊළඟ යෝජනාව බැංකුවලට නිතරම ණය එකතු කර ගැනීම සිදුවේ. එසේ නොමැති නම් බැංකුවලට තිබෙන අනෙකුත් ණය අතිමහත් ලෙස ඉහළ යා හැකි බැවින් බැංකු පරාට නීතිය මත ඉඩම් අත්පත් කර ගැනීම සිදු කර ගනී. එම නිසා එක අඩු කර ගැනීම සිදු කළ යුතුයි. ඊළඟ යෝජනාව ව්‍යාපාරවලට කිසියම් ශක්තියක් හෝ ආදායම් තත්ත්වයක් කිසිම ලැබීමක් නොමැතිව පවත්වාගෙන යන ව්‍යාපාර මෙම ණය සහනය දැනට ලබාගෙන ඇත. දැනට ඔවුන්ට ලැබෙන සුළු ආදායමෙන් සේවක වේතන හා ආයතනයේ පරිපාලන මේ වීදම් පමණක් කරගෙන යන අතර මෙවැනි ලෙස බැංකුවලින් හිරිහැරයට ලක්වුවොත් අපවැනි ව්‍යාපාරිකයන් එම ව්‍යාපාර සියල්ලම ඉදිරියේදී වැසී යනු ඇත. එයින් රටේ ආර්ථිකය විශාල හානියක් එයින් සිදුවනු ඇත. ඊළඟ යෝජනාව නැවත අවම වශයෙන් අවුරුදු දෙකකටවත් ණය පොලි ගෙවීමත් හිතුවා. බැංකුවලට විවිධ ව්‍යාපාරවලට තිබෙන හැකියාව මත පොලි මුදල් ගෙවීමත් හිතුවා. එම ව්‍යාපාර නැවත ප්‍රකෘති තත්ත්වයට පත්වීමෙන් ඒ ඔවුන්ගේ මූලික මුදල් අය කර ගැනීම කටයුතු කිරීම සිදු කර ඇතැයි බලාපොරොත්තු වේ. ඊළඟ යෝජනාව අකාර්යක්ෂම කළමනාකරණය තුළින් කඩාවැටු ව්‍යාපාර මෙම වකවානුව තුළ මේ රටේ දකින තත්ත්වය මත ව්‍යාපාර සඳහා ඔවුන්ට එම ව්‍යාපාර නොමැතිනම් වෙනත් ව්‍යාපාරවල නිරත වී ආදායම හා සේවකයන් නඩත්තු කර ගැනීමට හැකිවනු ඇත. බැංකු රජයේ අපවීමත් මත නැවත ඔවුන්ට මුදල් ලබා දී ව්‍යාපාර ප්‍රකෘති කර ව්‍යාපාරවල ලාභෙන් කොටසක් බැංකු ණය පීවීම සඳහා ලබා ගත යුතුය. ඊළඟ යෝජනාව ඉදිරියේදී ආනයනයේ ප්‍රකෘති වී එම ව්‍යාපාර පණ නැඟූ පසු නැවත සම්පූර්ණ වශයෙන් ණය ගෙවීමේ ක්‍රමවේදයක් අවුරුදු දෙකක් වනතෙක් සිටීමට අවශ්‍ය නොවන අතර ආරම්භය බැංකු සහ ණයගත් අයගේ සහයෝගය මත ක්‍රියා කර යුතු ඇත. පොලිස් සම්බන්ධයෙන් රජයේ සැලකිලිමත් වී යුතු අතර එකතු වේදී පොලිය පසුගිය වකවානුවල අවම වශයෙන් අවුරුදු දෙකකට පසුවටත් ඉදිරියට අවුරුදු දෙකක් ව්‍යාපාර නැවත යථාතත්වයට පත්වනතෙක් ගෙවීමටත් ඇති පොලිය රජයේ මුදල් කපා රජයේ ලබා දී කපා හැරීමට ලක් කිරීම සේවකයන් නැවත සේවය ලබා දී ව්‍යාපාර ප්‍රකෘති කරන අවස්ථාවේදී එම ණය සහ පොලිය මුදල් කපා හැරීමට රජය මුදලක් වෙන් කර බැංකු සහ එම මුදල් ගෙවීම ඉදිරියේදී කළ යුතුය. එසේ නොමැති නම් මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාසකයන් ඉතා අසරණ තත්ත්වයට පත් වී බහුතරයක් ව්‍යාපාර වසා දමන තත්ත්වයට පත් විය හැක. ගරු කතානායකතුමනි, මේ යෝජනාව ශ්‍රී ලංකාවේ සියලුම ව්‍යාපාරිකයන් ව්‍යාපාර ලෝකයේ තියෙන ප්‍රශ්න පිළිබඳ ඉදිරිපත් කරන කතාව. දැන් බලන්න ව්‍යාපාරිකයෝද මේ රට බිම දැම්මේ? ව්‍යාපාරිකව සම්බන්ධයක් නැහැ. ව්‍යාපාරිකව මාංශ වෙලා රට ගොඩනැගුවා. ව්‍යාපාරිකව මාංශ වෙලා රටට ආදායම හැගුවා. එතකොට මේ ආයතනයන් දෙකක් එකතු වෙලා ව්‍යාපාරිකයොත් බිම දාලා, මන්ත්‍රීවරුත් බිම දාලා, රටත් බිම දාලා මහා විනාශයක් කළා. මේ වැඩේ දිගින් දිගට කරගෙන ගියොත් පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන් මේකින් ගැලවෙන්න තියෙනවා. මේකට පක්ෂයක් නැහැ. මේකට පාටක් නැහැ. මේක කාගේ වුවමනාවද කියන එක අපි කල්පනාවෙන් බලන්න තියෙනවා. අපිට බෑ පැනලා යන්න මේකෙන්. දැන් ඒ නිසා අපි මේ වෙලාවේ කියන්න කැමති විශේෂයෙන්ම මේ තිබෙන තත්ත්වෙන් අපි ගොඩෙන්දනත් අපි පාර්ලිමේන්තුව කල්පනාවෙන් වැඩ නොකරොත් ආයමත් පොඩි වාහනවල යන්න වෙයි. ආයමත් හැංගෙන්න වෙයි. අයවැය එකක්. හැබැයි රටේ පොලි කතාව තව එකක්. පොලි කතාවෙන් තියෙන ඕන මහජනට නැගිටින්න පුළුවන් ක්‍රමයක්. ඒ ගැන මම දැක්කා පාර්ලිමේන්තුවේ ආර්ථික ස්ථායීකරණ නිසා අදාළ කෙටි සහ මධ්‍යකාලීන වැඩසටහන් හඳුරා ගැනීම සඳහා ජාතික සභාවේ අනුකාරක සභාව විපක්ෂ නියෝජනය කරන්නේ අපේ චම්පික මැතිතුමා සභාපතිත්වය දරන්නේ. ඒකි මම අවසර ඉල්ලනවා ඒක කතානායකතුමාගෙන් හැසත්ගත කරන්න. මම ඒක සම්පූර්ණයෙන් කියවන්න යන්නේ. ඒකේ පැහැදිලිව මේක අඳුරගෙන තියෙනවා. මේ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයෝ අතර කියලා වාඩි වෙලා ඒගොල්ල කියලා තියෙනවා බදු ගැන වහාම සොයා බලන්න ඕනේ කියලා. ඒකම කියලා තියෙනවා ස්වාධීන ආර්ථික පුරෝගතනයක් සිදු කරන්න ඕනේ කියලා. මූලික ඇස්තමේන්තු ටික වහාම බලන්න ඕනේ කියලා. විධායකයේ අයවැය වහාම සොයන්න ඕනේ කියලා. මධ්‍යකාලීන විශ්ලේෂණයක් කළ යුතුයි කියලා. ප්‍රතිපත්ති සැලසුම් විශ්ලේෂණයක් කළ යුතුයි කියලා. නීති රෙගුලාසි විශ්ලේෂණයක් කළ යුතුයි කියලා. ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කරන ක්‍රියාදාමයේ සොයා බැලිය යුතුයි කියලා. මේක විරුද්ධ පක්ෂයේ නියෝජනය කරන්නේ. චම්පික සභාපති මමත් මේ කමිටුවට ගියා කීප සැරයක්. බොහොම පැය දෙක තුනක් ගත කරා වැදගත් නිසා. දැන් එතන කියලා තියෙනවා මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මේක සොයා බලන්න ඕනේ කියලා. එතකොට පාර්ලිමේන්තුවට නම් මේ බලේ තියෙන්නේ අපි කාටවත් පුළුවන් කමක් නැහැ ඊට උඩින් වැඩ කරන්න. මහබැංකුව ස්වාධීන වෙන්න පුළුවන්. හැබැයි ස්වාධීන මහබැංකුවට ප්‍රතිපත්ති තියෙන්න බෑ. ප්‍රතිපත්ති සම්පාදකයා ආණ්ඩු කරපු ප්‍රස්තාව අනුව 27 වගන්තිය. ප්‍රතිපත්තිය හැදුවාම හරි හෝ වැරදි. ඒ ප්‍රතිපත්තියත් එක්ක මහබැංකුව මුදල් අමාත්‍යාංශය ගණදෙනු කරන්න ඕනේ. ඒක සමීක්ෂණය කරලා බලන්න ඕන ආණ්ඩුවේ ප්‍රතිපත්තියයි මුදල් ප්‍රතිපත්තියයි සමානද කියලා. ආණ්ඩුවේ ප්‍රතිපත්තියයි පොලි ප්‍රතිපත්තියයි සමානද කියලා. එහෙම අසමාන නම් පාර්ලිමේන්තුවේ බලය තියෙනවා ඒක පාලනය කරන්න. අපි පාලනය නොකර ගෙවල් පුච්ච ගන්න එපා. ඒ නිසා අපේ යුතුකම තමයි මේක පාලනය කරන එක. මේක පාලනය කරන්න විවිධ බලවේග තියෙනවා. සමහර ඒවා මට කියන්න පුළුවන්. සමහර ඒවා මට කියන්න බෑ. කියන්න බැරි කොටස් කියන්නේ නැහැ. කියන්න පුළුවන් කොටස් කියන්නම්. ඒ නිසා ගරු කතානායකතුමනි මට අපිට මේ අවස්ථාවේ මේකට යෝජනා කරන්න තිබෙනවා වහාම ක්‍රියාත්මකන පරිදි. වහාම ක්‍රියාත්මකන පරිදි පාර්ලිමේන්තුව මේ පොලි අනුපාතයේ උපරිමයකට නැතිනම් කැප් එකක් දමන්න ඕන. නැත්නම් මේ කරන්න බෑ. එක එක්කෙනාට ඕන සෙල්ලම් කළා මහජන නියෝජිතයන් ගෙවල් පුච්චන්න බෑ. එහෙනම් ඒගොල්ලන් ගෙවල් වල ඇඩ්‍රස් දෙන්න ඕන. ඒගොල්ලන් ගෙවල් වල ඇඩ්‍රස් දීලා කියන්න ඕන අපේ ගෙදර තමයි ඇඩ්‍රස් එක එන්න කියලා. ඒ නිසා බලන්න අපි යෝජනා කරන්නේ රජය පාර්ලිමේන්තුව මුදල් බලයේ තියෙන අපිට අපි යෝජනාවක් ගෙනල්ලා වහාම කැප් එකක් දාන්න ඕන. එක එක්කෙනාට ඕන සෙල්ලම් එහෙම කළා මහජන නියෝජිතයන් ගෙවල් පුච්චන්න බෑ. එහෙම සැලසුමක් පේනතෙක් මානකවත් නැහැ. එහෙනම් අපි මේ හදන්නේ තව අමාරු තැනකට. හිතන්න එපා අපි විපක්ෂය අපිට බලය අල්ලගන්න පුළුවන් වෙයි කියලා නෑ. ඔක්කොටම උඩි ගන්න වෙනවා. 225 එපයි කියලා මහජනයා කිව්වේ. අපි පොලි අනුපාතය මේ විදිහට පාලනය නොකළොත් ව්‍යාපාර කඩාවැටි ජනතාව ණයබරට යට වෙලා රැකියා නැති වෙලා රටේ ඉන්න වැඩි හරියක් ජනතාව දිලිඳු වෙනවා. මේ ප්‍රශ්නේ බේර ගන්න ඕන පාර්ලිමේන්තුව ඇතුලේ. අපි කවුරුත් දන්නවා සමාජ අරගලවලට හේතු තියෙනවා. හේතු හදන්නත් එපා. ඒ නිසා අපි මිනිස්සුන්ගේ සාක්කුවේ තියෙන රුපියලට ගහනව නම් කවුරු හරි ඒ කවුද කියලා අපි මහජනයාට පැහැදිලිව ප්‍රදර්ශනය කළ යුතුව තිබෙනවා. ඒ නිසා ගරු කතානායකතුමනි මේ අවස්ථාවේ මම මතක් කරන්න කැමතියි මේ තත්ත්වයේ යටතේ සමහර වෙලාවට හිතන්න පුළුවන් අපිට පුළුවන් වෙනවා කියලා. ඩයිසිර කියන්නේ
මම බැලුවේ ඔබතුමාගේ කතාව අහගෙන ඉන්න පිටිපස්සෙ ඉන්න පොහොට්ටේ මන්ත්‍රීවරු පුදුම ලස්සනක් බලන්නකෝ.
ඉතින් ඔයා සතුටු වෙන්න එපා. ඔයත් පොහොට්ටේ
ඉන්නේ. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීතුමා වට කරන් ඉන්නේ නැති ලස්සන.
ඉතින් ඔයා සතුටු වෙන්න ඕන ඩයිසිර ආව නම් මේ වාඩි වුණා නම් තවත් හොඳයි. අපිට පුළුවන් වෙයි. අපිට ගරු කතානායකතුමනි අපිට පුළුවන් වෙයි ඩොලරේ රුපියල් 360ක සීමාවෙන් පහලට අරගෙන යන්න අපි ක්‍රමානුකූලව අපේ පොලි අනුපාත වෙනස් කරගත්තොත්. එහෙම නැත්නම් අදාළ අංශ ඉදිරිපත් කරන්න ඕන විසඳුම්. නිකන් ඉන්න නෙමෙයි එකපාරක් විසඳුමක් ඉදිරිපත් කරලා රට බංගලොච් කියලා. ආයෙත් පාරක් ඉදිරිපත් කරලා රට බංගලොච් කියලා. ඒක කරන්න බෑ. ඒ නිසා ඔබ සියලු දෙනාම මේ ගැන බොහොම කල්පනාවෙන් හැම මහජන නියෝජිතයෙක්ම මේ ගැන හොඳට අවධානය යොමු කළා කල්පනාවෙන් කරන්න දිනවා. දැන් අපේ අද විරුද්ධ පක්ෂ ඉන්න කණ්ඩායමත් අපි දෙගොල්ලොම එකට ඉන්න කාලේ අපි මොකද කරේ? ඔව් රජිත් කියන්න. මම සමස්ත සමස්ත ක්‍රියාවලිය ගැන කතා කරන්නේ. ඔයාට කැමති නම් නම් කරගන්න පුළුවන්. නෑ මම කාගවත් ගැන කියන්නේ නැහැ. මම ක්‍රමේ ගැන කියන්නේ. ඒ නිසා ගරු කතානායකතුමනි අද ඉන්න විරුද්ධ පක්ෂයයි අද ඉන්න ආණ්ඩු පක්ෂයයි අද ඉන්න ජනාධිපතිතුමයි අද ඉන්න විරුද්ධ පක්ෂයයි අපි පාලනය කරන කාලේ අපි ශුද්‍ර මූල්‍ය ණයවලට අපි දැම්මා පොලියට දැම්මා අපි කැප් එකක් දැම්මා. ඊටහා කරන්න බෑ කියලා ලක්ෂ්මණ ගිරියල ඇමතුමා සිටියා කැබිනට් එකේ මාත් සිටියා ගයන්තත් සිටියා රංජිතුත් සිටියා දැම්මා කැප් එකක් එක එක්කෙනාට ඕනෙම කරන්න බෑ කියලා. එහෙනම් ඒ දැම්ම නිසා තමයි පොලි අඩු කළේ. ආන්න ආන්න
සදාන් කියලා මම අහන්න කැමතියි මොකද්ද කියලා මොකද්ද කියන්න පැහැදිලි කිරීමක් කරන්න.
නෑ නෑ කැබිනට් මණ්ඩලයේට ඔබතුමයි මමයි කැබිනට් එකේ ඉන්නකොට ගයන්තයි රංජිතුයි ඔක්කොම කැබිනට් එකේ ඉනකොට අපි යෝජනා කරා ශුද්‍ර මූල ණයවලට අපි දැම්මා කැප් එක. මෙච්චරයි යන්න පුළුවන් උපරිම පොලි ප්‍රමාණය. ඉතින් එයා යන්න බෑ කියලා. ඒක මම කිව්වේ. මම ඒ කොපියක් දෙන්න ඔබතුමාට. ඔබතුමාට මතක නැති. ලක්ෂ්මණ ඇමතුමාට මම ඒ කොපියක් එවන්න. පිටපතක් එවන්න. කොමාරි ගරු කතානායකතුමනි අපි අද දවසේ බලන්න ඕන මේ අයවැය සම්මත කරාට පස්සේ රටේ තිබෙන ප්‍රශ්නේ දිහා අපි විවෘතව පක්ෂ විපක්ෂ සියලු දෙනාම එකතු වෙලා මේ දිහා බැලිය යුතුයි කියන එකයි අපේ අදහස. එහෙම නැතුව දැන් මොනව කතා කරත් පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්නේ උග්‍ර වුණාම පාර්ලිමේන්තුවේ බහුතරයක් හිටගත්ත ශ්‍රී ලංකාවත් එක්ක. අනිත් අයත් හිටගත්ත එක ප්‍රශ්නයක් නැහැ. අයිතියක් තියෙනවා. ශ්‍රී ලංකාවත් එක්ක හිටගෙද රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපති කරා. දැන් ඒක ගැන සතුටු වෙන්න ඕන. මොකද ජනාධිපති ක්‍රමයේ 1978 ගෙනාවට පස්සේ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක උපාධියක් ලබාගත්තු පළවෙනි ජනාධිපති. අනිත් අය ලෝ කොලෙජ් එකට ගිහිල්ලා ඇති. හැබැයි විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා ආව පළවෙනි ජනාධිපති. ක්‍රේම්බ්‍රිජ් ගිහිල්ලා නැහැ. එහෙම නැත්නම් ඔක්ස්ෆර්ඩ් ගිහිල්ලා නැහැ. හැබැයි ලංකාවේ ප්‍රශ්නෙට විසඳුමක් එතුමා ඉදිරිපත් කළා තියෙනවා. දැන් එතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්නෙට කවුරු හරි මග ඇරියොත් දේශපාලනේ අපි බෙදිලා කරමු ඒකට කමක් නැහැ. දේශපාලනේ බෙදිලා තරම් කරමු. හැබැයි ආර්ථිකය බෙදිලා තරම් කරන්න එපා. ආර්ථිකය බෙදිලා තරම් කරොත් දඬුවම හම්බ වෙන 225 දෙනාටම. ඒ නිසා අපි ආර්ථිකය බෙදා ගන්න නැතුව දේශපාලනේ බෙදාගෙන අපි ඔක්කොම මේ ප්‍රශ්නේ දිහා එකට එකතු වෙලා බලන්න තියෙනවා. වාඩි වෙලා සාකච්ඡා කරන්න තියෙනවා. දැන් චම්පික ඇමතුමා එතන ආවම හොඳයි. ඇවිල්ලා මේ ප්‍රශ්නේ දිහා හොඳට බලලා හොඳට එතුමා හොඳ වාර්තා දැන් දෙකක් ඉදිරිපත් කරා. අපි ගියා. බොහොම හොඳයි. ඉතින් ඔබ අපි හැම කෙනෙක්ම මේකින් පැනලා යන්න හොඳ නැහැ. මේකින් පැනලා ගියොත් බුටි ගන්නේ ඔක්කොම. ඒ නිසා අපි මේ ප්‍රශ්නේ දිහා මම හිතනවා කල්පනාවෙන් බලන්න තියෙනවා. අපි දැක්කා යෝජනා කරලා තිබුණා පුජ්‍යලික කරණය කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ පාඩු ලබන ආයතන ලාභ ලබන ආයතන බවට පත් කරන්න ඕනේ. එහෙම නැත්නම් ලාභ ලබන ආයතන ඊට වඩා ලාභ ලබන ආයතන බවට පත් කර ගන්න ඕනේ කියලා. එහෙනම් දේශපාලඥයෝ හැටියට අපි බිස්නස් වලින් අයින් වෙන්න තියෙනවා. ව්‍යාපාර සමාජයෙන් ඉවත් වෙන්න තිබෙනවා. බොහොම අමාරුවෙන් ඒ කාලේ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව ටෙලිකොම් කරා. විදුලි සංදේශ දෙපාර්තමේන්තුව ටෙලිකොම් කරනකොට කට්ටිය කෑ ගැහුවා. මේක මේ දේශීය ව්‍යාපාරය කියලා කෑ ගැහුවා. කොහොම හරි අමාරුවෙන් කළා. දැන් අමාරුවෙන් කළාම දැන් ඒ පාරගෙන ටෙලිකොම් එක තියාගන්න ඕනේ කියලා. ටෙලිකොම් එක මම දැක්කා කවුරු හරි කියනවා මම අහගෙන හිටිය මම දෙන්නම් අදාළ කඩදාසි ලාභ ලබනවා කියලා. පාඩුව බිලියන 60 ගානක් 70 ගානක් මම අද ෆොටෝකෝපි කරලා බෙදලා දුන්න අපේ මහජන නියෝජිතයන්ට පොඩ්ඩක් කියව ගන්න කියලා. ලාභ පෙන්නනවා එක එක විදිහට. පඩි ගෙවන්න ඕඩි ගහනවා ලාභයි කියලා කියනවා. සමහර සමාගම් වලට බිලියන 7-8 ගෙවන්න තියෙනවා. ඒකට රීෂෙඩියුල් එකක් හදනවා 20යි 35 වෙනකන් ගෙවන්න. ඊට පස්සේ කියනවා ලාභයි කියලා. එහෙම ලාභ වෙන්නේ නැහැ. මේ රටේ සමහර ආයතන තියෙන ඔබතුමාගේ ඔළුවේ අත ගහගනි 145යි පඩිය. 145යි. මම දැක්කා ජනාධිපති මේ ජනතා යුක්ති පෙරමුණේ වසන්ත සමරසිංහ මහත්තයා ගැන අවධානය යොමු කළා තියෙනවා. හොඳයි. කවුරු හරි අවධානය යොමු කරන්න ඕනේ. 145යි. සමහර අය කතානායකතුමාටවත් අගමැතිටවත් ජනාධිපතිටවත් ඒ පඩි නැහැ. ඉතින් ඒගොල්ල බලනවා කොහොමද 145 බේරගෙන ඒගොල්ලන්ගේ ආයතන තියාගන්නේ කියලා. මේක පාඩුයි. මේක පාඩුයි. ඉතින් මේ බොහොම අමාරුවෙන් දෙපාර්තමේන්තුව ටෙලිකොම් කරා. දැන් ටෙලිකොම් එක ඊළඟ පියවර తిව්වේ නැත්තම් කඩාගෙන වැටෙනවා. කඩාගෙන වැටෙන්නේ මහජනයාගේ අඟ උඩට. මහජනයා තමයි පරිප්පු වලින් සීනි වලින් පිටි වලින් ගෙවන්න ඕනේ. දැන් ඒක බේරන්න පාර හදන්න හදනකොට කියනවා මේක ජාතික වස්තුවක් කියලා. මේක ජාතික හතුරෙක්. ඒකයි මට කියන්න තියෙන්නේ. ටෙලිකොමියුනිකේෂන් ලංකාවේ 2,20,00,000 ටෙලිෆෝන් පහ පහ ගත්තත් 100 බිලියන් ටෙලිෆෝන් ගන්න පුළුවන්. පැය 12ම කතා කරත් එක දිගට එක්කෙනෙක් ගන්න පුළුවන් බිලක් තියෙනවා. ඒකින් බෑ ලංකාව දුවන්. එහෙනම් අපි යන්න ඕන ටෙලිකොමියුනිකේෂන් ට්‍රැෆික් හැන්ඩ්ලිං වලට. අපි ආසියාවේ ඒක තරම් කරන්න ඕනේ. ඒක අපි ලෝකෙත් එක්ක තරම් කරන්න ඕනේ. ඉතින් මේ වගේ නම් අපි යන්න බලාපොරොත්තු වෙන්නේ අපිට බරපතල ප්‍රශ්න වලට මූණ දෙන්න තිබෙනවා. මං කැමති ඒ ආයතන ගැන ලිපි ගොඩක් හදලා ඔබතුමාලට දෙන්න. කියවලා බලලා බොරු නම් ඔබතුමාට කියන්න බලලා අපි බොරු තොරතුරු ඉදිරිපත් කරනවා කියලා. බලන්න RD එක බොහොම අමාරුවෙන් මහා මාර්ග දෙපාර්තමේන්තුව RD කරා. RD කරා. අනාගතේ ආණ්ඩු සම්පූර්ණයෙන්ම ව්‍යාපාරවලින් අයින් වෙන්න ඕන. ආණ්ඩු ව්‍යාපාර කරන්න පාඩුයි. බලන්න RD එකේ කිලෝමීටර දැන් තියෙනවා නම් 300ක් 3000ක් ඉන්නවා. කිලෝමීටර 500ක් තියෙන ලෝක රටවල ඉන්නේ සේවකයෝ 200යි 300යි. මේ බලේ අපේ අතේ තියුණොත් තමයි අපේ ළඟට ඇවිල්ලා රස්සාවල් ඉල්ලන්නේ. පෙට්‍රෝලියම් එකේ 7000යි. ඊට පස්සේ කියනවා ඒගොල්ලෝ මේ ගියේ දේශපාලන ඔබේ අපේ දෙගොල්ලෝගේම කට්ටියගේ ගිහිල්ලා කියනවා ජාතික වස්තුව රකගන්න පෙරට එන්න කියලා. මේක වෙනස් කරන්න ඕන. මේක කරන්න බෑ. ලංකාවේ විදුලි බල මණ්ඩලය JR ජාවාර්ධන ජනාධිපතිතුමා විදුලි බල ඇමති හැටියට ඉද්දි එතුමා ලංකා පුජ්‍යලික විදුලි බල සමාගම ගෙනාවා. එතුමගෙන් පස්සේ එතන දයරත් මහත්මයා කැබිනට් ඇමති වුණා. එතනින් පස්සේ ආපහු ඒ ව්‍යාපාරය වෙන පැත්තකට ගියා. අද බලන්න ලක්ෂ 8යි 10යි 15යි 20යි පඩි. ඊට පස්සේ කියනවා මන්ත්‍රීලා ගෙවල් පුච්චනවා කියලා. ඒ නිසා අපි පාර්ලිමේන්තුව සම්පූර්ණයෙන්ම බිස්නස් වලින් අයින් වෙන්න ඕන. ව්‍යාපාර දෙන්න ඕන පුජ්‍යලිකංශයට. ආණ්ඩුව ටැක්ස් කරන්න ඕන. ටැක්ස් අරගෙන අහිංසක මහජනය බලා ගන්න ඕන. අහිංසක රජයේ සේවකයන්ට පඩි වැඩි කරන්න ඕන. ටැක්ස් අරගෙන ව්‍යාපාර කරන්න හොඳ නැහැ. බලන්න ලාභ ලබන ව්‍යාපාරයි කියලා කියනවනේ. ජාතික වස්තු කියලා කියනවනේ. ජාතික හතුරෝ. මේක හොඳින් තියාගන්න ඕනේ හිතේ. ඒ නිසා ගරු කතානායකතුමනි ආයතන ගණනාවක් මේ අයවැය ඉදිරිපත් කළ තිබෙනවා පාඩුයි කියලා. බලන්න ශ්‍රී ලංකා ගුවන් සමාගම ප්ලේන් තියෙනවා මම දන්න විදියට 19ක්. දෙකක් කෑලි ගලවලා අනිත් 17ට හයි කරනවා. අනිත් 17ට හයි කරනවා. සේවකේ ඉන්නවා 7000ක් විතර. ලෝකේ ප්ලේන් 100ක් තියෙන සමාගමවල ඉන්නේ 2000යි. කොහොමද දුවන්නේ? මේවට ගෙවන්නේ අහිංසක ගමේ ප්ලේන් එකකට පය තියපු නැති අහිංසක මිනිස්සු. දැන් මේව ලාභ ලබන ආයතන බවට පෞද්ගලිකංශයට දෙන්න තිබෙනවා. ඒක ඔබතුමත් JR ජවද ජනාධිපතිතුමා එක්ක වැඩ පටන් ගත්තාම කළා. මේ රටේ ශක්තිමත් ව්‍යාපාරිකයෝ හැදුවා. මේ ව්‍යාපාරිකයෝ අපි නැති කළා. දැන් කියනවා අදානි එනවා කියලා. ලංකාවේ අදානිලා හිටියා උපාලි විජේවර්ධනලා. එහෙම නැත්නම් අමරසූරියලා. එහෙම නැත්නම් ප්‍රධාන කෝටිපතියෝ. ඒගොල්ලන්ට ගැහුවේ නැත්නම් ඒගොල්ල තමිල්නාඩුවත් එක්ක තරං කරයි. ඒගොල්ල ඉන්දියාවත් එක්ක තරං කරයි. අපි ඒගොල්ලන්ට ගැහුවා ගහලිවර්ලා කියනවා අදානි එනවා කියලා. ඉතින් අදානි ආවම අපි බලන්න තියෙනවා කොහොමද අපි ජාත්‍යන්තරෙත් එක්ක තරං කළා මේ ප්‍රශ්නේ බේරගන්නේ. ඒ නිසා අපේ ජනාධිපතිතුමා බලනවා මේ තියෙන ප්‍රශ්නේ අවසන් කරන්න තමයි මේ ඓතිහාසික අයවැය ඉදිරිපත් කළා තියෙන්නේ. මේ අයවැය ඉදිරිපත් කළා තිබෙන්නේ එතුමා ওই රාජාසනේ ඉඳගෙන කරපු කතාව අනුව. ඊට පස්සේ දැන් මාස කීපයකට උඩ ඉදිරිපත් කරපු අයවැය අනුව මම දන්නේ නැහැ ඒක මේකේ සටහන් කළා නැහැ. ඇයි දන්නේ නැහැ එහෙම කළේ? ඒ ස්ථාවර ගමන් මාර්ගය කඩන්න වෙන්න පුළුවන්. ඒක සඳහන් කරන්න ඕනේ මේ අයවැය. යන පාර වෙනස් කරන්න හොඳ නැහැ. ඒ නිසා ජනාධිපතිතුමා කියනවා අපි ඔක්කොම එකතු වෙලා අපි 20යි 48 වෙනකන් වෙනස් කරන්න බැරි අධ්‍යාපන ප්‍රතිපත්තියක් හදමු. වෙනස් කරන්න බැරි සෞඛ්‍ය ප්‍රතිපත්තියක් හදමු. වෙනස් කරන්න බැරි ජාතික ප්‍රතිපත්ති රාමුවක් හදලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 27 වෙනි වගන්තිය අනුව ඒක ව්‍යවස්ථාවට ඇතුල් කරමු. එතකොට කවුරු දෙන්නත් කවුරු පෙරදුනත් කවුරු පාලනය කරත් ඒ ප්‍රතිපත්තිය තමයි ක්‍රියාත්මක වෙන්නේ. එහෙනම් ඒ ප්‍රතිපත්ති කැඩෙනවා අපේ දැනට තිබෙන අපේ ඡන්ද ක්‍රමය අනුව. ඒයි පහකට සැරයක් අපි මොකක් හරි කරගෙන යනවා ආපහු ඊළඟ පහේදී ඒක වෙනස් කළා තව එකක් කරනවා. එතකොට රට අච්චාරු වෙලා තියෙන්නේ. එහෙනම් අපි ඔක්කොම එකතු වෙලා ඔබතුමාලාගේ යෝජනා අපේ යෝජනා අපි කියන්නේ නැහැනේ අපේ යෝජනා ගන්න කියලා. විරුද්ධ පක්ෂයේ යෝජනා හොඳ ඒවා දෙනවා නෑ. ඒ ඔක්කොම ඇතුල් කරගෙන ඒව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඇතුල් කරමු. 27 එක වගන්තිය අනුව මම වුණත් මේ ඉන්න මහජන නියෝජිතෙක් හරි කරත් එකයි නොකරත් එකයි මුකුත් කරන්න බෑ. එහෙමනේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව අවසන් වගන්තිය කියලා තියෙන්නේ. ජාතික ප්‍රතිපත්ති සහ මූලධර්ම ඉටු කළත් එකයි නොකළත් එකයි කිසිම අධිකාරණයක ප්‍රශ්න කරන්න බෑ. එහෙනම් අපි වගවීමක් ඇති කරමු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට. ඒක තමයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා බලන්නේ මේ ජාතික ප්‍රතිපත්ති රාමුවට කොහොමාරි අපි ඔක්කොම එකතු වෙමු කියලා. එහෙම වුණොත් සමහර වෙලාවට අර මං කියවගෙන ගිය නායක ලැයිස්තුව දිහා බැලුවාම ඒ නායක ලැයිස්තුවේ එහෙනම් අපි ඔක්කොම ආරක්ෂා වෙලා රට ආරක්ෂා වෙලා ජාත්‍යන්තරයට ඕන වුමනාව ඉෂ්ට කරන්නේ නැතුව ශ්‍රී ලංකාවට ඕන දේ ඉෂ්ට කරන්න පුළුවන්කම ලැබේ. අද වෙලා තිබෙන්නේ ශ්‍රී ලංකාවට ඕන ආර්ථිකය නෙවෙයි ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වෙන්නේ. ඒක සිංගප්පූරුවට ඕන ආර්ථිකය වෙන්න පුළුවන්. ඒක මාලදිවෙන්ට ඕන ආර්ථිකය වෙන්න පුළුවන්. ඒක ඉන්දියාවට ඕන ආර්ථිකය වෙන්න පුළුවන්. ඒක ජපානයට ඕන ආර්ථිකය වෙන්න පුළුවන්. හැබැයි ශ්‍රී ලංකාවේ මහජන නියෝජිතයන් නැගී හිටියේ නැත්නම් ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවෙන් හිටගන්න මම හිතනවා ජාතියක් හැටියට අපි නිදහස ලැබලා ලබන අවුරුද්දට අවුරුදු 75යි අපි පරාදයි. මේකයි අපි තේරුම් ගන්න ඕනේ. ඒ නිසා අපි පරදින තැනට වැඩ නොකර අපි ඔක්කොම එකතු වෙලා එකඟ වෙමු. ඒ කමිටු හරි හොඳයි. මාජ්ජිල පැය දෙක තුන වාඩි වෙලා ඉන්නවා. හොඳ වැදගත් යෝජනා අදහස් රාජ්‍ය නිලධාරීන්ගෙන් එනවා. දේශපාලන අංශයෙන් එනවා. මේවා එකතු කරලා නීතිගත කරගනිමු. නීතිගත කරගත්තාම ලංකාව දිනුම් ජාත්‍යන්තරේ පරාදයි. දැන් හදන්නේ අපි බෙදිලා වෙන් වෙලා කැඩිලා ජාත්‍යන්තරේ දිනවන්න. කරන්න එපා මේ වැඩේ. අපි දන්නවා පාර්ලිමේන්තු අරගලයේදී අපිට තිබුණු බලපෑම්. අපි දන්නවා අපිට තිබුණු යම් යම් කරුණු කාරණා. අපි දන්නවා අන්තිම තප්පරේ ජාත්‍යන්තරේ සමහර වෙලාවට කල්පනා කරපු හැටි. ඒක පරාජය කරන්න පොට්ටුවේ මහජන නියෝජිතයෝ දැන හෝ නොදැන පෙනී හිටියා. ඒ ගැන මම ස්තුතිවන්ත වෙනවා ඒ සියලු පොට්ටුවේ සහ පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ට. ඒගොල්ල දැන හෝ නොදැන පෙනී හිටියා. ඒ නිසා අපේ යුතුකම තමයි මේවා පරාජය කිරීම සඳහා කරු කතානායකතුමනි ක්‍රියා කිරීම වැදගත්. මේ පාර්ලිමේන්තුවේ මට මතකයි අපේ කර්මාන්ත ඇමතුමා අපේ රත්මලාට හිටපු සීවී ගුණරත්න මැතිතුමා අද පෝර ගැන කතා කරනවා. සීවී ගුණරත්න මැතිතුමා හැන්සාටේට කියලා කියවල බලන්න. එතුමා මම විරුද්ධ පක්ෂ ඉන්නකොට ගේන වැදගත් යෝජනාව. මේ පාර්ලිමේන්තුවේ එතුමා විතරයි එක ගෙනලා තියෙන්නේ. මොකද්ද ගේන්නේ? ලංකාවේ පෝර නිෂ්පාදනය කරන ඇමරිකන් මැක්මොරන් සමාගම එක්ක ගිවිසුමක් අත්සන් කළා. ගේනවා බිලක් පාර්ලිමේන්තුවට. බිල ගේන දවසේ මාත් වචන කීපයක් කතා කරනවා කාගෙන්ද ඉල්ලගෙන. මට ඉවරුනහම ඇමතිතුමා කාමරේට එන්න කියලා ඇහුවා. ඇයි එහෙම කිව්වේ කියලා. කියලා සතියකින් මැරුණා. අහුවෙන්නේ නැහැ කවුද කියලා. පුස්තකාලේට කියලා අරගෙන බලන්න. එතුමා විතරයි කියලා තියන්නේ ශ්‍රී ලංකාවේ පෝර නිෂ්පාදනයේට ඇමරිකාවේ මැක්මොරන් සමාගම සමග ගිවිසුමකට ගිහිල්ලා පාර්ලිමේන්තු බිලක් මේ සභාවේ සම්මත කරලා තියෙනවා. ඒ සම්මත කරපු බිලෙන් පස්සේ ඔව් ආසෙ මන්තුමා කියස්
දෙනකොමගේ මිත්‍රයන්නේ ඔබතුමා.
ඔව් ඒක ප්‍රශ්නයක් නෑ.
යූරියා ප්ලාන්ට් එක විකුණුවේ කවුද? යකඩ වලට. කරුණා කියලා කියන්න.
මගේ දන්නේ දැන් බලන්න ලංකාවේ තියෙන මේ වස්සියෝ මන්තුමා වාහන මට මතක විදියට 8.8 බිලියන්. ලංකා විශාල යකඩ ගොඩක් තියෙනවා. පරුණාම විකුණන්න ඕනේ. කලබල වෙන්න එපා. ඒ නිසා ගරු කතානායකතුමනි පරණ වුණාම යකඩ විකුණන්න ඕනේ. තියාගෙන වැඩක් නැහැ. හරි හරි හරි. ඒ අපේ මගේ මිත්‍ර වාසු හිතන විදිය මේ මං හිතන විදිය. ගරු කතානායකතුමනි ඒ නිසා මම මතක් කරන්න කැමති මේ සභාවේ ඉතා වැදගත් පක්ෂ විපක්ෂ මැති ඇමතිවරු ගෙනාපු යෝජනා බහුතරයක් තියෙනවා. සීවී ගුණරත්න මැතිතුමා මේ සභාවේ ඒක සම්මත කරන දවසයි මිය යන දවසයි ගණන් හදලා බලා ගන්න පුස්තකාලෙට ගිහිල්ලා. දන්නේ නැහැ කොහොමද මැරුණේ කියලා. එල්ටීටී තමයි ගෙව්වේ. කවුරු හරි තුවක්කුකාරයෙක් එනෝ තමයි. හැබැයි ඉතිහාසය හොයාගන්න බෑ. ඊට පස්සේ ඒක බාරගත්ත අතාවුද ඇමතිතුමා. මං ඇහුවා අතාවුද ඇමතිතුමාගෙන් මේ චන්ද්‍රිකා මැතිනිය මොකද කිව්වේ කියලා. මට කියපු එක කියන්න බෑ මෙතන. එතුමා ඇමති වෙලා මුකුත් කරේ නැහැ. සද්ද නැතුව හිටියා. ඒක තමයි හේතුව. ඒ නිසා තමයි අපි කියන්නේ මේ රටේ ප්‍රශ්න විසඳ ගන්න අපි කල්පනායි වැඩ කරන්න ඕනේ. අපි බොරුවට බෙදিলা කෑ ගාලා රණ්ඩු වෙලා වැඩක් නැහැ. වමේ හොඳ අදහස් තියෙනවා, දකුණේ හොඳ අදහස් තියෙනවා, ස්වාධීන අයගේ තියෙනවා. ඒ ඔක්කොම එකතු වෙලා අපි වැඩ කරොත් ජාතියක් හැටියට ආසියාවේ නැගිටින්න පුළුවන්. ජාතියක් හැටියට ලෝකේ නැගිටින්න පුළුවන්. නැත්නම් ජාතියක් හැටියට හැමදාම අපිට හිඟන්න වගේ ඉන්න පුළුවන්. අවුරුදු 75යි ලබන අවුරුද්දට අපි කළගත හැකි දේවල් කරා. මහින්ද මහත්තයා බොහොම අමාරුවෙන් අවුරුදු 12 ඇදගෙන ගියා බැරි වුණා. 2017 තියන ඡන්දේ එතුමාට තියන්න සිද්ධ වුණා 2014 අගභාගේ. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනට බැරි වුණා. එතුමිය 2001ක් තිබ්බ ටක් ගාලා කඩාගෙන වැටෙන අවුරුද්දකින් වෙන එකක් ආවා. ඊට පස්සේ මේ රාජපක්ෂ මහත්තයාටත් එච්චරයි. හැමෝන්ටම එච්චරයි. හිතන්න එපා අරයා බිම දාලා අපි ආවහම හරි කියලා. වැඩේ වරදිනවා. ඒ නිසා ගරු කතානායකතුමනි මේ අයවැය ඉතා හොඳ වටින යෝජනා ගොඩක් තිබෙනවා. මම දැක්කා ශ්‍රී ලංකාවේ වෛද්‍ය සංගමයේ ඉල්ලීම පරිදි ඇතුළත් කරලා තිබෙනවා පශ්චාත් උපාධි පාඨමාලා දියුණු කරන්න අධ්‍යාපන අංශය ශක්තිමත් කරන්න PGIM තියෙන සංඛ්‍යාව වැඩි කරන්න වැඩි කළා වෛද්‍ය ශාස්ත්‍රයේ සහ ශාස්ත්‍ර ශක්තිමත් කරන්න විශ්වවිද්‍යාල පද්ධතිය ශක්තිමත් කරන්න මේ යෝජනාවේ ඇතුළත් කරලා තිබෙනවා ඒ වගේම ගරු කතානායකතුමනි බොහෝ ශාස්ත්‍ර ආවරණය වෙන විදිහට ක්‍රියා කළා තිබෙනවා මේ අයවැය මේ අයවැය එදා වගේ දැකපු අර මොකක් හරි කියනකොට අප්පුඩි ගහන අයවැයක් නෙමෙයි රුපියල් 10ක් අඩු කරනු ලැබෙයි කියුවාම අප්පුඩි ගහන අයවැයක් නෙමෙයි රුපියල් 25ක් අඩු කරනු ගුවාම අප්පුඩි ගහන අයවැයක් නෙමෙයි අපි ඔක්කොම මාස 3කට 4කට උඩදී හිටියේ තෙල් පෝලිම් වල තෙල් පෝලිමේ රජයේ සේවකයන්ගේ දෙමව්පියෝ තියලා තිබුණා වයසක අය මොකෝ ඒගොල්ලන්ට වෙලා නැහැ ඒ අය මිය ගියා පාර යන දැන් පොඩ්ඩක් යන්තම් හදලා තියෙනවා තවත් ප්‍රශ්නේ ඉවර නැහැ එහෙනම් මේ ප්‍රශ්නේ ඉවර කරගන්න අපි සියලු දෙනා එකට ක්‍රියා කළ යුතුව තිබෙනවා අපිට බැන්නක් කමක් නැහැ ගැව්වක් කමක් නැහැ ජාතික ප්‍රතිපත්තියට එකඟ වෙලා අපි රණ්ඩු වුණක් කමක් නැහැ ජාතික ආර්ථික ප්‍රතිපත්තියට එකඟ වෙලා ඒ කළ යුතුමයි වෙන මාර්ගයක් නැහැ ඒකෙන් පැනලා ගියොත් කවුරු හරි ඒක මම හිතනවා ශ්‍රී ලංකාව බිම දාන්න කරන ක්‍රියාවලියක් හැටියටයි මට නම් අර්ථකථනය කරන්න තිබෙන්නේ ගරු කතානායකතුමනි මම මතක් කරන්න කැමති අවසාන වශයෙන් උත් වැදගත් කාරණයක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහන සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලට අදාළව මේ දක්වා ලබා ඇති ප්‍රගතිය මෙන්ම දැනටමත් ක්‍රියාත්මක කර ඇති සහ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත ප්‍රතිසංස්කරණ පිළිබඳ සලකා බැලීමේදී 20-23 වසරේ අගභාගයේ සිට ආර්ථිකයේ යථාතත්වයට පත්වීමේ මාවතකට අවතීර්ණ වනු ඇතැයි අපේක්ෂා කරනවා කෙසේ වෙතත් කාලෝචිත ලෙස ආර්ථිකයේ සියලු අංශ ආවරණය කරන පරිදි කාර්යක්ෂම ලෙස මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදකයන් තුළ පවතින අප්‍රතිහත කැපවීම මත මෙම වැඩසටහනේ සාර්ථකත්වය පදනම් වන අතර ඒ සඳහා දරන ප්‍රයත්න දේශපාලන හා මැතිවරණ ක්‍රියාවලියන්ට අදාළ වෙනස්කම් වලට බලපෑම් වලින් තොරව සිදුවීම සහතික කළ යුතුයි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සිතන විදිය ඉදිරි තීරණාත්මක කාල පරිච්ඡේදයේ තුලදී මෙලෙස ජාතික ප්‍රතිපත්ති නොවෙනස්ව පවත්වා ගැනීම බාහිර කම්පන වලට උරතු දීම සඳහා ආර්ථිකයට ඇති හැකියාව ශක්තිමත් කිරීමට සහ එමගින් මැදිකාලීන ආර්ථිකයේ අඛණ්ඩ ප්‍රගතියක් අත්පත් කර ගැනීම අත්‍යවශ්‍ය වේ. මම මේක කිව්වේ මේ අපේ IMF එක අවසාන වශයෙන් කල්පනා කරන විදිය ගරු කතානායකතුමනි. දැන් මෙසේ අපි ක්‍රියා කරන්න නම් අපිට සිද්ධ වෙනවා බදු ප්‍රශ්නය ඉක්මනින් අපි අවසන් කරගන්න. ඒකට එක්කෝ අපි කැප් එකක් දාලා එක්කෝ 18ක් එක්කෝ 20ක් යන්න පුළුවන් උපරිම ප්‍රමාණයකට යන්න තියෙනවා. මොකද අපිට චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිගේ කාලේ අපිට විශාල බදු වැටුණා මේ වරායට බදු වැටුණා ගුවන් තොටුපළට බදු වැටුණා ඒ වෙලාවෙත් 114යි ඒ වෙලාවෙත් 114යි අද 130යි කියලා මේ තමන්ගේ පොත හදාගත්තට වැඩක් නැහැ රටේ මහජනයාගේ පොත හදන්න තියෙනවා තමන්ගේ පොත හදාගෙන ආර්ථිකය ගෙනියන්න බෑ ආර්ථිකය ගෙනියන්න මහජනයාගේ පොත මහජනයාගේ බිල් පොත බලන්න තියෙනවා ඒ අනුව අපි ක්‍රියා කරන්න තියෙනවා බදු රාජ්‍ය ව්‍යසනේ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන එහෙම නැති වුණොත් විශාල කඩාවැටීමකට ලක් වෙනවා මූල්‍යංශයේ විශාල ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි කියලා IMF එකක් කියනවා අපිත් කියනවා මේ සභාවින් අපිද මේ ලංකාව බංකොලොත් කරේ දේශපාලඥයෝ නෙවෙයි දේශපාලඥයෝද ඒකල බංකොලොත් කරයි කියලා සම්බන්ධයක්වත් නැහැ දන්නේත් නැහැ හරිද ඒගොල්ල කරෙත් නැහැ ඒගොල්ලගේ පාලනිනුත් ගිලිහිලා නෑ ඒගොල්ලන්ගේ පාලනිනුත් ගිලිහිලා ඒගොල්ල දන්නේත් නැහැ ඒ නිසා අපිට තියෙනවා කල්පනාවෙන් මේ ප්‍රශ්නේ දිහා බලලා ඉදිරි ක්‍රියාමාර්ග ගරු කතානායකතුමනි ගන්න මොකද ගොඩක් වෙලාවට සියලු ආයතන එකට සමානව ක්‍රියා කරන්න තිබෙනවා කාටවත් වෙන වෙන ප්‍රතිපත්ති තියෙන්න බෑ ආණ්ඩුව ගෙනාව නම් අයවැය ආණ්ඩුවේ ප්‍රතිපත්ති අනුව සියලුම රාජ්‍ය ආයතන වැඩ කළ යුතුයි එසේ නොකරන්න ආණ්ඩු ක්‍රමවස්ථාව අනුව බෑ බැඳිලා ඉන්නවා අපි ගෙනාව නම් අපේ අයවැය අපේ මහජන නියෝජිතයෝ සියලු දෙනා පක්ෂ විපක්ෂ බැඳිලා ඉන්නවා. ඒ අයව ආරක්ෂා කරන්න. ගරු කථානායකතුමනි, ඒ නිසා අවසාන වශයෙන් මම කියන කැමතියි, අයවැය පොතේ තිබෙන කතාවක්ම ආර්ථික පීඩාව දැඩිවීම හේතුවෙන් මෑත කාලීන අපි අපේ සමාජය තුළ ඇති වූ අරගල කිසිසේත් අමතක කළ නොහැකි. ඒ නිසා ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තුමා අයවැය කතාවේ උපුටා දක්වනවා චින්තන ධර්මදාසගේ ප්‍රකාශනයකින් මගේ කතාවත් සමර්ථ කරන්න කැමතියි. මේ හින්දා අපිට සිද්ධ වෙනවා නැවත හිතන්න, අරගලයේ තියෙන්නේ අපේ පිටත නෙමෙයි, ඒක තියෙන්නේ අපේ ඇතුළෙමයි. මේ ආර්ථික අරගලය දිනන්න අපිට කරන්න පුළුවන් හැමදේම කරන්න වෙනවා. අන්ත දුගීභාවයෙන් බැටකර ජනතාව ගොඩගන්න පුළුවන් අප විසින් නැවත පුබුදුන ආර්ථික බලවේගයක් ඇතිකරොත් පමණයි. මේ මොහොතේ සැබෑ ජනතා මෙහෙවර තියෙන්නේ එතනයි. ගරු කථානායකතුමනි, බොහොම
ස්තුතියි. මේ සමම්පිය හේරත්නතුමා මූලාසනයට පැමිණෙනවා ඇති. ඊට පස්සේ විජයරත්න මැතිනිය.
ගරු වජිරාවදතුමනි, අගමැතිතුමත් ඉන්නවා. විශේෂයෙන් ඔබතුමාට විශේෂයෙන් ජනාධිපතිතුමාගේ ඉන්න එකම අවංක ගෝලය අනිත්‍ය සේරම වංක ගෝලය විදිහට මම දකින්නේ. අද බරපතල ප්‍රශ්නයක් තියෙනවා පොල්ට්‍රි කෝණේ. ඒ තමයි සුදු බස්සාගේ රෝගය. සුදු බස්සා විශාල හානියක් කරමින් යනවා. ඩොලර් බිලියන එකක් අපේ රට ආදායමක් ගෙනෙන ක්ෂේත්‍රයක් වහාම ක්‍රියාත්මක නොවුනොත් ලබන අවුරුද්දේ ඩොලර් බිලියන එක ඩොලර් මිලියන 500ට අඩු වෙන්න පුළුවන්. කෑගල්ල කුරුණෑගල ගම්පා දිස්ත්‍රික්කයේ බරපතලව තියෙන මේක පැතිරලා දෙනවා. ඒ නිසා සුදු බැස්සා මර්ධනය කරන්න වහාම කටයුතු කරන්න කියලා මම ඔබතුමාගෙන් අවධානය යොමු කරනවා. විශේෂයෙන්ම අගමැතිතුමාටත් මම ඒක ඉල්ලනවා.
හරි. මන්ත්‍රීතුමා කිව්ව කතාව සත්‍යයක්. ඒ ගැන මමත් දැක්ක. මම දැක්ක ඒකට යෝජනා කරලා තිබුණා. මම දැක්ක කහපාට කොලයක් ඔතලා ග්‍රීස් ගන්න කියලා ලෝකල් විසඳුමක් හැටියට. මම හිතනවා ඒකට කෙමිකල් සොලියුෂන් එකක් අවශ්‍යයි. ඒක අපි රජයේ අවධානය ඉක්මනින් යොමු කළා ක්‍රියා කරන්න නම් මන්ත්‍රීතුමා.
හරි, බොහොම ස්තුතියි ගරුවන්තුමා.
මේක අපි දිගින් දිගටම මතු කරා ඇමතුමා. මේ අපි හිටපැමතුමා, මොකද හේතුව මේ වගේම තත්ත්වයක් ඇති වෙලා මේ සුදු මැස්සගේ රෝගය බෝ වෙලා රටවල් ගණනාවක් විශේෂයෙන්ම මේ වෙස්ට් ඉන්ඩීස් කන්ට්‍රීස් වල සම්පූර්ණ අද ඇත්තටම මල්ගස්වානා වගේ ගරු ඇගමැතුමා මේවා වවන්න වෙලා තියෙන දැන් පොල්. අපිට විශාල අර්බුදයක් මේක ඇති වෙලා තියෙනවා. මේක ගැන බැලුවේ නැහැ මේ කාලයක් දැන්. විශේෂයෙන්ම අගමැතිතුමාලුන් තිල්ලනවා විශේෂ කමිටුවක් පත් කරන්න. පත් කරලා මේ සම්බන්ධව දැනට පටන් ගන්න තියෙනවා. මොකද ඊළඟ නිර්ධික මෝසම එනකොට විශාල වශයෙන් මේක පැතිරෙන්න පුළුවන් මේ ශාකවලට මේ පොල්වලට. ඒ නිසා අවසානයේ විශාල අර්බුදයකට යනවා. ඇත්තටම දැන් බිලියනයක ඩොලර් බිලියනයක ආදායම් ලබා ගන්න තමයි මේ අවුරුද්දේ 2023 මේ පොල් කර්මාන්තය අපනයන වලින් හදන්නේ. හැබැයි ඒක තියෙද්දි මේක වුණොත් එහෙම විශාල අර්බුදයක් බවට පත් වෙයි. මම විශේෂයෙන් අගමැතිතුමාලුනුත් තිල්නවා, ගරු වජිරාවදතුමාලුනුත් තිල්නවා, කරුණාකරලා පඩි කමිටුවක් දාලා මේ මොකද හේතුව ගරු අගමැතිතුමා, මේ පොල් පරීක්ෂණ මණ්ඩලයට මුදල් නැහැ මේක කරන්න.
හරි, බොහොම ස්තුතියි ගරු මන්තුමා.
ඒ නිසා ඒක ක්‍රියාත්මක කරන්න කියලා ඉල්ලනවා.
ඔව්, නලින් බණ්ඩාර මන්තුමා.
මම හිතන්නේ මම දන්නේ නැහැ වජිරාවදතුමාලුනුත් තිල්නවා කොහොම මේ ග්‍රීස් ගාලා මොකද්ද කහපාට කොලයක් ඔතන මොකද සුදු මැස්සා මන් දන්න විදියට ඔය ගිලිලා යන ගිලිලා තමයි එන්නේ.
මම හිතන්නේ මේ විශේෂ මාතෘමා හිටියනම්
කරලා තියෙන මේ පත්‍රවල යට තමයි සුදු මැස්ස වහන්නේ. වෙනත් ක්‍රමයක් තමයි මන් දන්න විදිහට නිර්දේශ කරලා තියෙන්නේ මොකක් හරි ස්ප්‍රේ කරන්න. ඒ නිසා හරි ක්‍රමවේදයක් අඳුරගෙන වහාම ක්‍රියාත්මක නොවුනොත් පොල්ට්‍රිකෝණේ අපිට විශාල අර්බුදයක් මේ වැඩිලා තියෙන කර්මාන්තය තවදුරටත් විනාශ වෙලා තනිකර ආර්ථික ඝාතනයක් සිදු වෙන්න ඉඩ තියෙනවා.
හරි, බොහොම ස්තුතියි නලින් බණ්ඩාර මන්තුමා. මිලකට ගරු රෝහිණී කුමාර විජේරත්න මන්ත්‍රීතුමිය ඔබතුමීට විනාඩි 24ක් කාලයක් තියෙනවා.
24ක් වෙලා නේ?
ඔව්. රජී බණ්ඩාරනායක කියන්න.
ඔබතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා අපේ සහයෝගය ඉල්ලනවා. නමුත් ඔබතුමා සිරිකොතට ගිහිල්ලා පක්ෂ සභාපති විදියට අපිට සහයෝගය දෙන මන්ත්‍රීවරුන්ට විනය පරීක්ෂණ තියෙනවා. අයින් කරනවා. ඉතින් මොකද මේ දෙබිඩි ප්‍රතිපත්ති? අපි මෙහි ඇවිල්ලා සහයෝගය ඉල්ලනවා. අනිත් පැත්ත ගිහිල්ලා අපේ අය අයින් කරනවා.
හරි හරි මන්තුමා. වජිරාභයද මන්තුමා.
නෑ නෑ සභාපතිතුමා ඇත්තටම මේ මගේ මිත්‍ර රංජිත් මාලේකන්තුමා කියපු කතාව මේ ගැන මං පැහැදිලි පොඩි කරුණක් විතරක් කියන්නම්. අපි මේ අවුරුද්දේ මුලදීම අපි දරන මතය තමයි පරීක්ෂණ වලින් ප්‍රශ්න විසඳන්න බෑ. ඒතකොට ඒ නිසා තමයි සමස්ත 1000 ගානටම අපි දිවුරු ප්‍රකාශයක් ඇරියේ ඔන්නෝක අසංක ලෙවල සෙටල් වෙලා ඉවරන්නේ කියලා. ඒ නිසා ඕනෑම දේශපාලන පක්ෂයක විනය වැදගත්. ඔබතුමාගේ දේශපාලන පක්ෂයේ විනයත් වැදගත්. අපේ දේශපාලන පක්ෂයේ විනයත් වැදගත්. ඉතින් ඒ නිසා මම හිතනවා මේ හැබැයි විනය ක්‍රියාදාමයේ කිම්ම පමණක් දේශපාලන ව්‍යාපාරයක් දුවන්න බෑ. ඒක ඔබතුමාත් දන්නවා මාත් දන්නවා. ඉතින් අපි බලමු මේ දැන් ඔබතුමාලා මම රෑට සමහර අය හම්බ වෙනවා. ඒ හම්බ වෙන ඇත්ත එක මම කතා කරනවා මේ ගැන.
හරි. බොහොම ඉස්සරදී වජිරාභයද මන්තුමා.